තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව්.
කොහොමද ස්වාමීන් වහන්ස?
හොඳට ඉන්නවා. මේ ක්ලයිමේට් එක නම් එච්චර හොඳ නෑ. නමුත් තද වැස්ස තිබිලා දැන් තුරල් වේගන යනවා. ඒ වගේම හැම තැනම යන වෛරල් ෆ්ලූ එකක් තිබිලා ඒකත් දැන් අඩු වේගන යනවා. දැන් ඉතින් හරි පැත්තට හැරීගෙන එනවා.
ඒ ස්වාමීන් වහන්ස අපි දැක්කා නිවුස් වලට එම් ලංකාවේ හරියට වයින්නවා කියලා. කියනවා. ස්වාමීන් වහන්සේ මම වෙන ස්වාමීන් වහන්සේ දැන් ආරාධනා කරන්න.
හොඳයි.
සාදු 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 ගෞරවනීය ලොකු සාමින් වහන්සේ සහ ගෞරවනීය ධම්මකසල සාමින් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු සාමින් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු
සාදු සාදු සාදු.
ඊරෝෂ ප්‍රශ්නේ කියවන්න පුළුවන්ද?
අවසරයි ස්වාමීන් වහන්ස. එක ප්‍රශ්නයක් අද ලිඛිත ප්‍රශ්නවලට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා කාට ප්‍රශ්න තියෙනවද දැම්ම ලෑස්තිලා අතුසල කියන්න පුළුවන්. ගෞරවතර ස්වාමීන් වහන්ස, සතිමත් සක්මන පයට සිත තියා ආරම්භ කරන සක්මන පයත් සිතවිලිත් අතර මාරුවෙන් මාරුවට ගමන් කරමින් සක්මන යයි. ටික වේලාවකින් වෙන කෙනෙකු ඇවිදින වාසේ දැනේ. සක්මන් භාවනාව නම් එච්චරයි ලියලා තියෙන ස්වාමීන් වහන්සේ. සතිමත් පරියංකය. හුස්ම රැල්ලට සිත තබා පරියංකය ආරම්භ කරමි. හුස්ම රැල්ලේ ඇතිවීමත් ඒ අතර තිබෙන හිස්තැනත් එහි නැතිවීමත් දැනගත හැකිය. ස්වල්ප වේලාවකින් ශරීරයේ දැනීම ටික ටික අඩුවේ. ඉන්පසුව ටික වේලාවකින් කුමක් වූවාදැයි නොදනි. එය දැනෙන්නේ බෙල්ල කඩා වැටි ඇති බව දැනෙන විටය. ඉන්පසු ශරීරයේ කෙලින් වේ. එම ආකාරයට චක්‍ර වශයෙන් පර්යංකය පැය භාගයක් පමණ පවතී. පර්යංකයෙන් නැගිටින විට ශරීරය ගල් වී ඇත. මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
කොච්චර ගල් වෙන වෙලාවේ තිබිලා වෙලාවේ නැගිටුත් ගල් වෙලා වගේ වැටෙනවා. ටික වෙලා ගියාම ආයෙ සැහැල් වෙනවා. ආයෙ ගල් වෙනවා. ඉතින් ඒ වගේ මේ චක්‍ර රාශියක් යනවා. මමයි ඉන්නවා, මමයි නැහැ. දැනීම තියෙනවා, දැනීම නැහැ. සතුට තියෙනවා, සතුට නැහැ. ඒ වගේ චක්‍ර වගේක් යන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් බොහොම හොඳ ලකුණක්. ආයිතේ ඒ කියන්නේ ඒක පාත්තගෙන යන්න බැරි කමකුත් නැහැ. ඒක පාත්තගෙන යන්නේ ඒක තමයි දැක ඉතින් ආජීවයේ වෙන්න ඕනේ. ඒක මේ හොඳ විතරක් නැහැ. හොඳ ඉවර වෙන්නේ නරකෙන්න තමයි. නරක විතරක් නැහැ. නරක ඉවර වෙන්නේ හොඳින්ම තමයි. අන්නේ ඒකටයි යෝගාවචරය දැන් පුරුදු වෙන්න ඕනේ. හොඳ හොයන්න හෝ නරක හොයන්න නෙවෙයි. මේ ඔක්කොම එකිනෙකට ප්‍රත්‍යুৎපන්නව තියෙන්නේ. ඉතින් ඒ නිසා ගල් වෙච්ච වෙලාවක නැගිට්ටොත් ගල්ුණයි කියලා ලියනවා. සැහැල්ලු වෙච්ච වෙලාවක නැගිට්ටොත් සැහැල්ලුණයි කියලා ලියනවා. මොකද අර අවසානකේ තියෙන මුණත වටිනාකම විතර අපිට මතක තියෙන්නේ. ඉතින් පුළුවන් නම් ඊගාවට තියෙන මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත කියලා දැනගන්න. අපි ළඟ තියෙන හැම සෙනෙහසක්ම අපාගාමි. අපිට එන හැම කරදරයක්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන සුළුයි. දුක්ඛ සත්‍ය අවබෝධ කරන. ඉතින් ওই ටික ඇති වෙන්න, ওই ටිකට මනස පුරුදු වෙන්න, චින්තනය පුරුදු වෙන්න, ජීවන රටා පුරුදු වෙන්න ටිකක් කල්යනා. ඕක දිගට කරගෙන යන්න.
අමිනාස මේ දැන් ප්‍රශ්නයක් ලැබුණා මං ඉදිරිපත් කරන්න අවසර. ගෞරවනීය සාමින් වහන්ස, මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. මුල් විනාඩි 10 ආශ්වාසයේ පමණ යම් ගොරෝසුට දැනුණා. මුල අල්ලගන්න උත්සාහ කළත් ඒක ව්‍යවර්ථ වුණා. විනාඩි 10ක් විතර සියුම් වුණා. නැවත පෙර පරිදිම දැඩි ලෙස සිතිවිලි එනවා. සමහර ඒවා චේතනාන්විතව හා චේතනාවක් නැතු වෙනවා. සමහර වෙලාවට ප්‍රපංච වෙනවා, අසතිමත් වෙනවා. නැවත ආනාපානයට හිත ඇදෙනවා. හරියට චක්‍රාකාර සිදුවීමක් වගේ. දෙවතාවක් පසුබිම සුදු දීප්තියක් ආවා. ක්‍රමයෙන් නැතුව ගියා. කය ගැන එක වතාවක් බැලුවා. කයේ සහ දෙහත් තුළ ලොකු බරගතියක් දැනුණා. භාවනාව කරගෙන යාමට හිත කිව්වත් කය කොහෙත්ම ඉඩ දෙන බව පෙනුනේ නැහැ. නැගිටින්නම සංඥා එනවා. සිතයි කය අතර ඝට්ටනයක්. පැය භාගයකට පසුව ඉබේම වගේ ඇස් ඇරුණා. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි.
ඔය කය වාඩි වෙලා ඉන්නවා කියන එක නෙවෙයි භාවනාව කියන්නේ. කය වාඩිලා ඉන්න කැමති නෑ. හිත ගන්න කැමති. ඉතින් හිත ගතට පස්සේ සතියේ මොකද වෙන්නේ? නැත්නම් වාඩි වෙලා දිගට ඉන්න කැමති. එතකොට සතියේ මොකද වෙන්නේ? ආදි වශයෙන් සතිය මුල් කරගෙන ගියා නම් ඔය ඉරියව්ව හෝ භාවනා කියන වචනේ පැත්තක තියලා එව්වා ඒක ඇත්තටම ඉරියව්ව හෝ භාවනාව සතිය තියෙන බාට ලකුණක් කරගන්න. දැන් ඉන්නේ හොඳ තැනක. ඒ නිසා භාවනාව කරන්නේ නැහැ මම ඊට පස්සේ කරන්නේ සතිය වර්ධන එක විතරයි කියලා යන්න සතිය මුල් කරගෙන එතකොට ලස්සන ගමනක් යන්න පුළුවන්. එතකොට ග්‍රේස් එකක් එනවා පුදුම මේ ලස්සනක් එනවා භාවනාවට. එන හැම දෙයකටම උත්තරයක් තියෙනවා තවංගාව. මොකද අපි භාවනා කරන්නේ නැහැ ඊට පස්සේ. භාවනාවට වෙන්න අරිනවා පුළුවන් තරම් සතිය වර්ධනවා. සතිය වඩාගෙන යන්න.
ලිඛිත ප්‍රශ්න එපමණයි. තව ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉදිරිපත් කරන්න පුළුවන් අතීසෝම අපි මයික් එක අන්මියුට් කරන්න.
ස්වාමීන් වහන්සේ තව කවුරු හරි අත උස්සනකල් මම ඒ කලින් ප්‍රශ්නෙත් එක්ක සමාන අත්දැකීමක් එක දවසක් සිද්ධ වුණ නිසා මට දැනගන්න කැමතියි ඔබ වහන්සේගේ උපදේශය ඒ සම්බන්ධයෙන්. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කියනවා මම දැන් මෙතන කියලා පටන් ගන්න තින් ස්ලයිසස් ඔෆ් ටයිම් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියන විදිහට කාලය කෙටි කරගෙන යද්දී ගොඩක් වෙලාවට දේවල් අල්ලගන්න අමාරුයි. වර්තමාන මොහොතේ තියෙන ගොඩක් වෙලාවට කියන්නේ හැම වෙලෙම වගේ අල්ලගන්න අමාරුයි. නමුත් කාලයකට කලින් තිබුණා සිතුවිල්ලක් දිගේ ප්‍රපංච කරනවා නම් එහෙම නැත්නම් අසතිමත් භාවයට සතිමත් වෙනවා නම් මුලට යන්න දැන් වෙනතට වඩා ටිකක් අමාරු ගතියක් තියෙනවා. එහෙම යන්න නම් නමුත් සතිමත් බලන් ඉන්නවා නම් වෙනදලට සෑහෙන සතියක් ඕන වෙනවා. ඒ සිතුවිල්ල කොහෙන් සිතුවිල්ල මුලට යන්න. ඒක මේ වෙනදට නම් එච්චර අමාරු වෙන්නේ නැහැ. කොහෙන්ද මේ සිතුවිල්ල මම පටන් ගත්තේ කියලා බලන්න. නමුත් කාලයක් තිස්සේ ටිකක් වෙලා යනකොට සමහර දවස්වලට සිතුවිල්ල දිහාට යන්නෙම නැහැ. ඊට පස්සේ අල්ලලා දානවා. ඊට පස්සේ ආපහු මූල කර්මස්ථානට එනවා සමහර වෙලාවට. හැබැයි එදිනදා ජීවිතයේ සමහර චෛතසිකත් එක්ක මේ හොඳින් ප්‍රයෝජනට ගන්න පුළුවන් කමක් තමයි මට නම් තේරුනේ. තරහා, ඊර්ෂ්‍යාව, මාන්නය, පටිගය වගේ දේවල් වලට. නමුත් කාමරාග සිතුවිලි වලට තාමත් එහෙම ගිහිල්ලා ටිකක් වෙලා ගිහිල්ලා තමයි එන ගතියක් එන්නේ. නමුත් අර භාවනාවේදී වෙන එක අර මුලට යන අමාරුකම ගැන මට ඔබ වහන්සේගෙන් අහගන්න යම් කිසි උපසෙත් ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා ස්වාමීන් වහන්සේ.
ඔය වගේ අමාරුකම තියෙද්දිත් භාවනා නොකරින එක තමයි උත්තරී මිනිස්සු ගතිය. තමහට තේරෙන්නේ නැහැ භාවනාවේ දියුණුවක් තියෙනවා කියලා. නමුත් තමන් නිතිපත භාවනා කරනවා. ඔයිට වැඩි ඉතින් මේ උතුම් දෙයක් නැහැ පෞරුෂත්වය හදාන්න. ඔටරි උතුම් දෙයක් නැහැ ජීවන චර්යාව හදාන්න. ඔක තමයි සුපර්මෑන් කියලා කියන්නේ. කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හැබැයි නිත්‍යපතා දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ භාවනා කරනවා. දෙයයන්ට බුදුන්වත් තේරෙන්නේ නැහැ ඒකට. අඩු ගානේ Tamanටවත් තේරෙන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඉතින් ඒක දැන් සිද්ධ වෙනවා. තියෙන එක අගය කරන එක විතරයි. දැන් කොහොමද භාවනා කරනවානේ? අගේ කරන්න එපා, බුදුන් අගේ කරන්න එපා, ධර්මයේ අගේ කරන්න එපා, සංඝයේ අගේ කරන්න එපා, සීලයේ අගේ කරන්න එපා, මේ මොහොත අගේ කරන්න. මේ ඔක්කොමත් පැංගිරි අපුල තීත්ත තියෙදි මම භාවනා කරනවා. භාවනා කරන්නේ කොහොම නැත්තම් පැත්තක දාන්නකෝ. සතිමත් වෙනවනේ. දැන් සතිමත් නොවි ඉන්න බෑනේ.
අසතිමත් බවට සතිමත් කමක් තියෙන බව තමයි.
ඒක නිසා අපිට සතිමත් නොවි ඉන්න බෑ නම් පුළුවන් නම් කියන්න. මට දැන් එපා වෙලා තියෙන පුළුවන් නම් අසතිමත් වෙන්න කියලා. අල්ලා කරන්න බෑ. ආන් ඒ වගේ මේ බාද කියන කාරණය සම්මාදිටියට දාලා කියන්න පුරුදු වෙන්න. එතකොට ඔය you are already there.
එහෙම ස්වාමීන් වහන්සේ.
හොඳයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
රිෂානි තුපුල ප්‍රශ්න ඉදිරිපත් කරන්නද?
සංකල් ස්වාමීන් වහන්සේ කමඨහන් වාර්තාව සක්මන් භාවනාව ගැන කියන්න අවසර ඉල්ලන්නේ. මම ටික කාලයක් තිස්සේම භාවනා කරනවා. මම පහුගිය මාස 6 විතර ඉඳලා තමයි සක්මන් භාවනාවයි පරයන්ක භාවනාවයි පැයක් වගේ කරන්න පටන් අරගෙන තියෙන්නේ. සක්මන් භාවනාව එක් පැයක් කරන්න ලැස්තනට විනාඩි 45ක් විතර තමයි කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් පැයක් විතර එතනින්දගෙන ඉන්නවා. සක්මන් පටන් ගන්නකොට පාදවල යටිපතුළු බිම ගෑවෙන බව දැනීම කෙරෙහි අවධානය යොමු කරමින් භාවනා පටන් ගන්නවා. ඊට පස්සේ විලුඹ ගැන දැනීම පමණක් ඇති වෙනවා. ඊට පස්සේ සිත සම්පූර්ණ කය කෙරෙහි යොමු වෙනවා. කය බොහොම සැහැල් බවක් තමයි දැනෙන්නේ. වරික දකුණට වරික වමට බරව සමහරක් කලාවට සමබරව ඇවිදින බව බලාගෙන ඉන්නවා. ඊට පස්සේ කය සැහැල්ලු වේගෙන යනකොට සිත ක්‍රමයෙන් අවධානය සිත දිහාවට හැරෙනවා. ඊට පස්සේ තේරෙනවා සිත මේ ඇවිදින එක ගැන කියවනවා වගේ. ඒක දිහා බලාගෙන ඉන්නකොට සිත ටිකක් නිශ්ශබ්ද වේගෙන යනවා. එහෙම නිශ්ශබ්ද වෙලා ඉන්න වෙලාව ක්‍රමයෙන් ටික ටික වැඩි වෙනවා. ඊට පස්සේ ආයසිතුවිලි එන බව තේරෙනවා, ඇවිල්ලා යන බව තේරෙනවා. ඒ එන සිතුවිලි වලට අපහො මාව එකතු වෙන බව, එකතු වෙන්න යන හැටි තේරෙනවා. බලාගෙන ඉන්නකොට ඒක නතර වෙනවා. මෙහෙම ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ආයෙම හිත ක්‍රමයෙන් නිශ්ශබ්ද වෙනවා. කය සහල්ලුවෙන් බොහොම සැහැල්ලුවෙන් යනවා. මනසේ සිතුවිලි නැති කාලයක් ගත වෙනවා. කය නිකම්ම ඇවිදිනවා වගේ තමයි තේරෙන්නේ. එහෙම ගිහලා ටිකක් වෙලාවක් ගියාම ලොකු හුස්මක් වැටෙනවා, නිකන් කය තියෙනවා කියලා දැනෙනවා වගේ. ඒ වගේ සර්කල් එක දෙපාරක් විතර මුළු පැය පුරාම යනවා. විනාඩි 45 පැය පුරාම යනවා. ඔබවහන්සේගෙන් අවවාදයක් තමයි බලාපොරොත්තු වෙන්නේ ස්වාමීන් වහන්ස.
ඔතන ඉස්සරහට යනකොට ඒ වගේ චක්‍ර 4 5 6 7 8 9 කැරගෙන පටන් ගන්නවා. ඒකම පරියන්කයක් ඇතුළත. එතන උන්චිලා උපදිනවා වගේ නෙමෙයි, කතර උන්චිලා උපදිනවා වගේ වරක උඩ යනවා. එතෙ පාතට යනවා. ඒක ළඟට එනවා. තවක දුරට යනවා. ඒක චක්‍රේ කරකවන්න පටන් ගන්නවා. එහෙන් පළවෙනි සැරේ දෙවෙනි සැරේ යනකොට බඩ දනවා. 3 4 5 යනකොට ඉතින් මේ චක්‍රේ තේරෙනවා. මුළු ලෝකෙම කරගෙන චක්‍රයක. අපි ඔක එක පැත්තකට කැමැති, එක පැත්තකට අකමැති, ඒක තමයි අපි විඳවන්නේ. ඔක දෙපැත්තරම සමතේ වෙච්චාම දුක සැප නැති පෙරලී රිය සකලෙස වෙරෝකේ කියලා තේරුම් ගත්තාම භාවනා නොකරත් චක්‍රෙම තමයි. භාවනා කරත් චක්‍රෙම තමයි. ඒකෝර තේරෙනවා මේ වට ලකුණු දීලා සංඥා දීලා අපි මේක කතන්දර ගොතන ඇති. ඕක අපි බැලුවත් නැතත් භාවනා කරත් නැතත් චක්‍ර තමයි. දැනගෙන ඉන්නකොට කනකොට මඩ කන්න පුළුවන් රාත්තල් ගාන දැනගෙන ආන්න ඒක තමයි කරන්න පුළුවන්. හොඳයි.
බොහොම පිංසාමෙන්
සිරුවන් සරණයි. හොඳයි. අපි එන සමුගනිමු.
ඊරෝෂ
අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට වන්දනා කිරීමට අප කවලහන් සුද්ධද. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුපත්විත්වා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
අනුමෝදී තබ්බං
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං
අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ භන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි භන්තේ
කම සතුපත්තේවා.
ဒုတိယံපි ඕකාස වන්දාමි භන්තේ
පත්තේවා.
තတိယံපි ඕකාස වන්දාමි භන්තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ අසමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං. සාදු සාදු සාදු.
සුපත්තේවා සුපත්තේවා.
තෙරුවන් සරණයි ස්වාමී.
තෙරුවන් සරණයි. අපි කාටද මේ කුසලට ආරාධනා කරන්නේ?
එහෙම ස්වාමීන්
වහන්සේ. හොඳයි අපි පටන් ගමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බුදුන්සේට ආරාධනා කරන්න අවසරයි. සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේකින් අවසරයි. කාලයක් පටන් සතිපතා සිදු කරගෙන ලබන ධර්ම දේශනා වැඩසටහනේ අද දින දවසේ ධර්ම දේශනාවක් අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතේකෝ උබෝවන්තේ අනුපගම්ම මජ්ජිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධහාය නිබ්බානාය සංවත්තති තී.
සාදු සාදු සාදු.
මෙයාසට සම්බන්ධ වෙලා ඉන්න ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස පින්නතුනි, අදත් අපිට අර හුරු පුරුදු කතා බහත් එක එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ පිරිසට මතක ඇති අපි යම්කිසි විදිහක අලුත් සූත්‍රයක් දිහාවට ගිය සතියේ අවධානය යොමු කරා. එතකොට ඒකේ යම්කිසි කරුණක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. මෙන්න මේ අරණ විභංග කියලා තමයි එතන ජනහර දක්වන්නේ. මොකද්ද මේකේ අදහස? මොකද්ද මේකේ ඉලක්කය? අනේ යම්කිසි විදිහක බෙදා දැක්වීමක් කරන්න උත්සාහ ගන්නවා. බෙදා දැක්වීමක්, කෙලෙස් නැති බෙදා දැක්වීමක්, කලබල නැති බෙදා දැක්වීමක් කරන්න උත්සාහ ගන්නවා. ඒක පිළිබඳ යම්කිසි අදහසක්, එවැනි මාර්ගයක් පෙන්වන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒකේ අන්ත දෙකක් පෙන්වනවා. ගිය සතිය අපි ඒ කතා බහ කරේ එක තමයි. අන්න අන්ත දෙකක් පෙන්වනවා. මෙන්න මේ විදිහේ අන්තයක් තියෙනවා. කාමසුඛං අනුයුඤ්ජේය, කාමසුඛය අනුව හඹාගෙන යන අන්තයක්. ඒ වගේම අත්තකිල මතානුයෝගං අනුයුඤ්ජේය. මේ විදිහට තමුන් එක පැත්තකින් සැප හොයාගෙන හඹාගෙන යනවා, අනිත් පැත්තෙන් දුක් පීඩා හොයාගෙන හඹාගෙන යනවා කියන විදිහට ඔන්න ඔය අන්ත දෙකක් තියෙනවා. අන්නේ අන්ත දෙකෙන් ඉවත් වෙන්නේ කිය ආදීනව දකින්න කියන කරුණ තමයි ගිය සතියේ ඉදිරිපත් කරේ. එහෙම ඉදිරිපත් කළා. අන්නේ ඊළඟට ආයුතු ප්‍රතිපදාව ගැන යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ ගන්නවා. ඒතර දැන් අරහෙන් අයින් වෙන්න කිව්වා. ඊට පස්සේ කොහෙටද එන්න ඕනේ කියන එකත් කියන්න වෙනවානේ. එන්නේ පිළිබඳ අදහස තමයි ඊළඟට ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ අන්ත දෙකෙන් අයින් වෙලා දුරස් වෙලා මේ තථාගතයන් වහන්සේ මේ විදියට මැදුම් මගක් දේශනා කරනවා. ඒ විදිහේ මැදුම් මගක් හඳුනගෙන තියෙනවා. මේ විදියට සම්බෝධිය සඳහා, ඇස පහළ වීම සඳහා, ඥාණය පහළ වීම සඳහා, මේ විදියට මේ ප්‍රතිපදාව සාක්ෂාත් කර ගැනීම සඳහා, නිවන සඳහා හේතු වෙන මේ විදිහේ මැදුම් මගක් තියෙනවා කියලා ඔන්න ඊළඟට යොමු වෙන්න ඕනේ දිහා පිළිබඳ අදහසක් ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කළා මේ මැදුම් මග රාපිහුරු පුරුදු විදිහට අනර කොටස් 8 ගෙන හැර දක්වනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියලා ඔන්න ඔය විදිහට කොටස් 8 ගෙන හැර දක්වනවා. ඒතර මෙන්න මේක තමයි එළඹිය යුතු දිසානතිය, එළඹිය යුතු මාර්ගය කියලා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මොකක් සඳහාද? අන්න අර කෙලෙස් නැති විවේකයක්, කලබල නැති විවේකයක් තම තමුන් හදා ගන්නවා නම් අන්න ඒ සඳහා යොමු විය යුතු පාර තමයි කියන්නේ. එතකොට ඔය කතාව සම්පූර්ණ අපිට මේ අපි එදිලා ඉන්න ප්‍රතිපදාව හා සසඳලා ගන්න පුළුවන්. ඒකම තමයි ඉතින් ඔය කියන්නේ, වෙන මුකුත් නෙමේ. මේ විදිහට අන්ත වලින් ඉවත් වෙන්න, ඉවත් වෙලා මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන්න කියන ආරාධනාව තමයි කරන්නේ. ඉතින් එහෙම ආරාධනා කරාට සමහර විට ඒ අන්තවලට නැවත නැවත ඇදිලා යාමක් අපි තුල තියෙන්න පුළුවන්. ඉතින් අයින් වෙන වැයකට එහෙම නිකන් අර අසුරු සැනින් අයින් වෙන්න බෑනේ. නැවත නැවත අර හුරු පුරුදු දිහාවස් වලට ඇදිලා යනවා. ඉතින් ඒ ඇදිලා යමින් නැවත නැවත නිවැරදි වීමම තමයි මේ ප්‍රතිපදාව. නැවත නැවත ඒව හඳුනගෙන නිවැරදි දිහාවට ඉලක්කගත වීමම තමයි මේ ප්‍රතිපදාව. හරියට නිකන් අපි හිතමු දැන් සිහිය පිහිටවන්න උත්සාහ කරන කෙනෙක්ට දකින්න පුළුවන් සිහිය පිහිටව ගත්තට වැඩි වෙලා රැඳෙන්නේ නැහැ. නැවත අන්නර හුරු පුරුදු ගමනක ඇදිලා යනවා. ඔන්න ආපහු තටිකේ විනාඩි දෙකකින් තුනකින් තේරෙනවා අයියෝ කොහේ ගියාද මන් දන්නේ කියලා. ඔන්න ආපහු සිහිය පිහිටවා ගන්නවා. ආපහු සිහිය පිහිටවා ගත්තට මොකද? ආපහු නැවත විනාඩි කිහිපයකින් අර ගමනම ඇදිලා යනවා. ඔන්න කන බොන ගමන් සිහිය පිහිටවන්න උත්සාහ කරනවා. තප්පර කිහිපයක් යනකොට කොහේ ගියාද නැහැ බත් පාත ඉවර වෙනකම්ම දන්නෙත් නැහැ සමහර විට. ඔන්න පාසි පාගුව දත් උත්සාහ කරනවා. සමහර විට අතර මැද ඔන්න එක අවස්ථාවක තේරෙනවා දැන් ඔය ගිහිල්ලා ආපහු අරගෙන ඇවිල්ලා අර ක්‍රියාවලිය තියෙනවා. ඔන්න ඔහොම වැඩක්නේ අපි සිහිය පිහිට වන්න දරන උත්සාහයත්. සිහිය මතුවෙනවා ඒ ගමන ස්වභාවිකයි. ඒ ගමන බොහොම අර ගංගක පහලට ගමන කොයි වගේද ඒ වගේ ගමනක් තමයි එතන තියෙන්නේ. ඉතින් එහෙම යන ගමන කඩ කඩ නැවත නැවත අන්න අර මුලට අරන් ඒමක් වගේ දෙයක් සිද්ධ කරනවා. ඕකනේ කරන ප්‍රතිපදාව. ඉතින් ඕකම තමයි මැදුම් මග කියලා හිතාගත්තාම හරි. ඕකම තමයි මැදුම් මග. අන්න මොකද්ද අර විදිහට නැවත නැවත අන්තවලට ඇදිලා යන්න පුළුවන්. එක එක්කෙනාගේ නැති අනුව තමයි ඒක වෙන්නේ. සමහර කෙනෙක් එක පැත්තකට ඇදෙද්දී තව කෙනෙක් අනිත් පැත්තට ඇදෙනවා. ඉතින් ওই විදිහට හුරු පුරුදු තියෙනවනේ. මේක මේ අලුතෙන් අඳුනගත් අන්තයක් නෙමෙයි. ඒ වෙනුවට බොහෝ කාලයක් තිස්සේ දන්න හඳුනන අන්තයක් තමයි ඔය ඇත්තේ. ඉතින් ඒකට ඉතින් ස්වභාවිකවම යනවා. ස්වභාවිකවම යනවා. ඒ යනකොට යනකොට නැවත නැවත මැදට ඒමක් පිළිබඳ අදහසක් තමයි මෙතන තියෙන්නේ. අන්න ඒක තමයි ප්‍රතිපදාවක් විදිහට ඉදිරිපත් වෙන්නේ. නැත්නම් එක දවසක් ගෙනහලා තිබ්බාම හිටින් කිව්වාම ඉන්නවා නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඉන්නේ නැති එකම තමයි ප්‍රතිපදාවක අවශ්‍යතාවය මතුවලා එන්නේ. ඉතින් එතකොට එන්නේ වගේ ප්‍රතිපදාවක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා. මේ විදිහට සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි කියලා ඔන්න ඔය විදිහට කියනවා. ඉතින් ඒකේ යෙදිලා ඉන්න පිරිසක් විදිහට මේක ගැන ඉතින් අපිට ඕන තරම් කතා බහ කර හැකි, විවිධ අයුරින් කතා බහ කර හැකි, විවිධ කෝණ දිසානති වලින් කතා බහ කර හැකි. කොහොමද මේ පුහුණු අදාළ කරගන්නේ, කොයි විදිහටද මේක කරන්නේ කියන ඉතින් ඔය කතා බහ ගොඩාක් අදාළයි අද දවසට. ඉතින් අපි මෙහෙම හිතමු. දැන් අපි කියනවා කෙනෙක්ට ওই විදිහට සිහිය පිහිටවීමක් හඳුන්වලා දෙනවා. එතන මේ ප්‍රතිපදා ඇතරම පටන් ගන්නේ යම් කිසි විදිහක දිට්ඨිය ප්‍රඥාව පැත්තෙන් තමයි ඉස්සරහට දාලා තියෙන්නේ. ඒ කියන්නේ යම් කිසි විදිහක මොකක් හරි අදහස නිවැරදි වෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර කලින් කියපු එකම වුණත් ඇති මේ අදහස නිවැරදි කරගන්නා මේ විදිහ අන්ත දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඉවත් වෙන්න කියන දේ වුණත් ඇති අනේ යම් කිසි නිවැරදි බැල්මක් බලනවා. ඒක තමයි මුල් වෙන්නේ. ආයකෙන් අපි හිතමු කෙනෙක්ට මේ සිහිය කියන දේ අඳුන්වලා දෙනවා. පක්ෂයක් ගන්න එපා, පැත්තක් ගන්න එපා, නිකන් මේ විදිහට සිහියෙන් විමසලා බලන්න. ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන් තමුන් කෙරෙහිම යම් කිසි අවධානයක් දීලා බලන්න කියලා අන්නේ විදියට වචනයක් දෙයක් කිව්වොත් ඒක අහන්න අර කෙනා සූදානම් නම් ඒකම ඇති මේ ප්‍රතිපදාවට බැස ගන්න. එතකොට ලොකු කරුණු වචන අධ්‍යයන අවශ්‍ය වෙන්නේ නැහැ. එක එකේනා තම තමුන්ගේ තේරෙන මට්ටමින් මේකට බැසගෙන කරගෙන යනවා. සාමාන්‍යයෙන් ඔය නිතර නිතර ඇහෙන ප්‍රශ්නයක් තමයි මම පොත් කියවලා නැහැ, අරව දන්නේ නැහැ, මේව දන්නේ නැහැ. එතකොට කොහොමද කරන්නේ, ඉගෙන ගන්න ඕනේද කියලා ඔඩ වගේ අහනවා. එතකොට කියන්නේ තියන්නේ අන්නේ නැති තරමට හොඳයි, කරලා නැති තරමට හොඳයි, භාවනාත් කලින් කරලා නැති තරමට හොඳයි. දැන් මේ විදියට පටන් ගන්නකො, ඒක හරිම පහසුයි. නැත්තම් මොකද වෙන්නේ, අර ඇට්ට ගුණා වෙලා තමයි එන්නේ. අර විදියට එක එක පොත් කියවලා ඊට පස්සේ එක එක වැරදි ඔලුවට දාගෙන ඉතින් අහම හරි අමාරු. අර ටික සුද්ධන් කරන්නම හොදන්නම සෑහෙන කාලයක් යනවා. ඉතින් අර සරලව ඒක බාර ගන්න පුළුවන් විවෘත මනසක් තියනවා නම් හරිම ලේසි වැඩි. සාමාන්‍ය දැන් ඔය අන්න ආගමගේ කෙනෙක් ආවත් ඒගොල්ලන්ට ලේසි, මොකද ඒගොල්ලෝ හරිම මේ දන්නේ නැහැ, මොකුත් දන්නේ නැහැ. දන්නේ නැහැ. ආසිය පිටවන්න ගුවා මේ හරි. එහෙම කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් පහුගිය දවස කෙනෙක් ආවා අන්න ආගමික උනාට බෞද්ධ ආගම ඉගෙනගෙන වැඩි වෙලා. ඉතින් මම වැරදිලා වගේ මට කියුණා මේ කතෝලික මිනිස්සෙක් ආව නම් ලේසි මේ වැඩේ. මේ මේ වැඩි දන්නා වැඩි කියලා. ඊට පස්සේ කියනවා නෑ නිසස මාත් කතෝලිකනේ. කතෝලික වුණාට හරියන්නේ නෑ. අන්න අර බෞද්ධෙට වැඩිය පොත් අධ්‍යයනය කළා. ඉතින් එතකොට ප්‍රතිපදාවකට වැසගත්ත ගමන් ඒ ටික ඇවිල්ලා අන්න හම්බාගෙන එන ස්වභාවයක් තියෙනවා. ඒවැය තියෙන අදහස් තමයි ක්‍රියාත්මක කරන්න යන්නේ. ඉතින් ඒ වෙනුවට විවෘතව බැල්මක් බලන්න පුළුවන් නම් ඒකම ඇති අර විදියට පක්ෂයා ගන්නෙ නැතුව යම් කිසි විදියක අවධානයක් තමුන් කෙරෙහිම යොමු කරනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි වැඩේ ආරම්භ වෙන්නේ. දැන් අපි හිතමු සති සම්පජාන්නේ කියලා කියනවා. එතකොට සිහියත් එක්ක ගියපු නුවමනා නුවණක් වගේ අදහසක් නේ තියෙන්නේ එතන. එතකොට ඒ කියන්නේ යම් කිසි විදියක අන්න ප්‍රඥාව පැත්තට බරයි. අර විදිහට අරක තව ටිකක් පියවරක් ඉදිරියට තිබ්බා වගේ. එතකොට ඒකෙදි මොකද්ද වෙන වෙනස? අන්න වෙන වෙනස තමයි අන්න අර හුස්මක් බලන කෙනෙක් සමහර විට, පියවර වලට දැනෙන දැනීම බලන කෙනෙක් සමහර විට, ඒක අතරමැද වෙනස් වීමක් වෙන්න පුළුවන්නේ. අපි හිතමු පියවර දෙකක් අතරේ ඔන්න හිත එළියට පයින්නවා. හුස්ම දෙකක් අතරේ හිත එළියට පයින්නවා. ඒතර සාමාන්‍ය සම්ප්‍රදායික මතය තමයි අයියෝ ඉවරයි. හුස්ම බලන්න බෑ මට, සිතුවිලි එනවා. මේ සක්මණේ ඇවිදින්න බෑ මට, සිතුවිලි එනවා. කිකි ඔන්න විදිහට ප්‍රශ්නකාරී ස්වභාවයක් තමයි මතුවලා එන්නේ. ඉතින් එහෙම තමයි සාමාන්‍ය ප්‍රතික්‍රියාව. නමුත් අන්න යම් කිසි විදියක ප්‍රඥාවක් තියෙන කෙනෙක්, ප්‍රඥාවක් හඳුනන කෙනෙක් තේරුම් ගන්නවා අර විදියට හුස්මෙන් පිට යනවා. ඒ වෙලාවේදී මොකද්ද මගේ ළඟ තියෙන ශිල්පය? අර විදියට පියවර වලින් පිට පයින්නවා. ඒ වෙලාවේදී මොකද්ද මගේ ළඟ තියෙන ශිල්පය කියලා අන්න අර උපයගත් දේ රැක ගැනීමක්. රැක ගන්නවා කියන එක ලේසි නෑ. උපයගත් දේ රැක ගැනීමක් තමයි මෙතෙන්දි ගොඩක් වෙලාවට අදහස් වෙන්නේ. කාට කාටත් උපයන්න පුළුවන්. හැබැයි රකින්න තේරෙන්නේ නෑ. මේ දෙක අතර වෙනස හොඳට අඳුරන්න පුළුවන්. ඔය ස්විප් එකක් ඇදිච්ච කෙනෙක් ගැන එහෙම පොඩ්ඩක් හොයලා බලන්න. අන්න යම් අවුරුද්දකින් දෙකකින් තුනකින් මොකද වුනේ කියලා හොයලා බලන්න. අන්න මොකද වෙන්නේ? අර ඊටියට වැඩිය දුප්පත් වෙලා තමයි නතර වෙලා තියෙන්නේ. ගෙදරවත් ඉඩු විකුණලා තමයි නතර වෙලා තියෙන්නේ. මොකද අන්න අර උපය ගත්ත දේ රැක ගන්න තේරෙන්නේ නැහැ. යාට මේ අහම්බු සිදුවීමක් හදිසි අනතුරක් වගේ නේ මේක හම්බුනේ. අන්න එතකොට එහෙම හම්බුනහම මේ ශිල්පෙ තිවිලා නැහැ. ති මහා වස්තු සම්භාරයක් හම්බු වෙනවා. ඒක දරා ගන්න හැකියාවක් නැහැ. ඒක දරා ගන්න තරම් ශිල්පයක් නැහැ. ඒක තමයි අවුල. අන්තිමට හිටියට වැඩිය ණය වෙලා තමයි හවර වෙන්නේ. අන්න ඉපීම රැකීම කියන දෙක අතර සම්බන්ධය තමයි මේකෙදි තියෙන්නේ. දැන් දෙන ජනාධිපති කමක් වුණත් ඒක දරාගෙන ඉන්න තරම් මිනිස්සයා දියුණු නැහැ. දායක ජනාධිපති කම කියන්නේ සෙල්ලන්නේ නැහැ. අර ගෑණිය පිරිමියෙක් කරන්නේ, පිරිමියෙක් ගෑණියෙක් කරන්නේ විතරයි බෑ කියනෝනේ. දැන් නම් ඒකත් පුළුවන් ද මන්දා 20ට 90. කොහොම නමුත් අන්න ඒක දරාගෙන ඉන්න බෑ. අමාරුයි. ඉතින් හිතෙනවා මොකෙක් හරි කුඩුකාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක් හරි ජනාධිපති සමාව දීලා නිදහස් කළා දානෝනි කියලා හිතෙනවා. අන්න ඒ තරම් බලයක් දරන්න තරම් සුදුසු මානසිකත්වයක් නැහැ. ඒ දරා ගැනීමේ ශක්තිය නැහැ. ඉතින් ඔන්න ඕක උපයපු දේ රැක ගන්නවා කියන එක තමයි මෙතන තියෙන ප්‍රධාන දේ. එතකොට හුස්මක් කීපයක්, සමහර විට හුස්මක් දෙකක් තුනක් වගේ අධ්‍යයනය කළා අන්න යම්කිසි දෙයක් උපය ගන්නවා. එතකොට ඒක කඩලා ගියපු ගමන් අන්න එතනින් එහාට සිහිය නැත්තම් අන්න එතකොට අන්න උපයපු දේ රැක ගන්න තේරෙන්නේ නැහැ. පියවරක් දෙකක් තුනක් අන්න සිහියෙන් යන උත්සාහ කරනවා. කොහෙලේ හරි කඩල යනවා. සද්දයක් හිතවිල්ලක් එන්නම ඕනේ. එතන තමයි ප්‍රඥාව මුසු වෙන්නේ. අන්න මේ වෙලාවේදී ඒකට දක්වන ප්‍රතික්‍රියාව අනුව ගිව්ව හැකි මිනිහාගේ තරම. දැන් සාමාන්‍ය මෙහෙට ඇවිල්ලා එළියට බැහැසුබ ගමන් භාවනා විවර වෙන්නේ ඔන්න වගේ කට්ටියක තමයි. ඊට පස්සේ අවුරුදු 15 20 භාවනා කරත් කිසිම වෙනසක් ජීවිත පරිවර්තනයක් අත්දැකලා නැත්තේත් ඔන්න ඒ ප්‍රශ්නේ නිසා තමයි. රූපය ගත දේ එතනම කඩලා බිඳලා දානවා, පොළොවේ ගහලා යනවා. ඊළඟට ආපහු උපයන්න පටන් ගන්න මුල ඉඳලා ආපහු පොළොවේ ගහනවා. ඉතින් කවදාවත් ඉතුරුවක් දකින්න බෑනේ. අන්න ඒක තමයි ඔතන තියෙන වැඩි. එතකොට අන්න හුස්ම බලන එක හොඳයි. හැබැයි හුස්මෙන් කැඩිලා එළියට යන වෙලාව තියෙනව නේද? අන්න ඒ වෙලාව තමයි ප්‍රඥාව මුසු වෙන වෙලාව. පියවර බලන එක හොඳයි. පියවරෙන් කැඩිලා එළියට යන වෙලාවක් තියෙනවනේ. අන්න ඒ වෙලාවයි තමයි ප්‍රඥාව මුසු වෙන වෙලාව. ඉතින් කියනවා මෙන්න මේ ඉරියව් හතර සම කරන්න කියලා කියනවා. මේ ඉරියව් හතරෙදි අන්න යම් කිසි විදියක එක දිගට පවතින සිහියක් ඇති කරගන්න. මේ විදිහ සම කිරීමක් අවශ්‍ය වෙනවා. එතකොට අපි හිතමු අර ප්‍රබලතාවයේ අඩු වැඩි වීම වෙන්න පුළුවන්. වාඩි වෙලා ඉන්න තරම් දරුණුවට සිහියක් නැති වෙන්න පුළුවන් ඇවිදිනකොට. නමුත් ටික ටික පුරුදු කරාම තේරෙනවා මෙන්න මේ ඉරියව් හතරෙම ඒකාකාර විදියක යම් කිසි අඩු වැඩි වෙන සිහියක් දිගට දිගට පවත්වන්න පුළුවන් කියන ශක්තියක් අපි අපිට ලං කරගන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන වටිනකම. එහෙම නැත්තුව අර උපේන දේ එතන එතන බිඳලා බිඳලා දාලා යනවා නම් ඉතින් කවදාවත් ඉතුරුවක් පිළිබඳ අදහසක් ගන්න අමාරුයි. ඔය භාවනා කරන්න ගියාම මේක තමයි වෙන්නේ වැඩි හරියක්. අන්න අර විදිහට උපේගත දේ රැක ගන්න තියෙන හැකියාව හරි අඩුයි. සාමාන්‍යයෙන් අඳුන්නලා දෙනකොටම මම නම් ගොඩ පොඩ්ඩක් නිකන් මගේ තියෙන ලෙඩක් වගේ මම පොඩ්ඩක් අනිත් පැත්තට බර කළා තමයි කියන්නේ. තමන්ගේ ඕඩියන්ස් එක පොඩ්ඩක් අඳුර ගන්න එපා. දැන් මෙහි ඉන්නේ එක අන්තයකට බර කට්ටිය. තව තැනක ඉන්නවා වෙන අන්තයකට බර කට්ටිය. සාමාන්‍යයෙන් අර ප්‍රතිපදාව මිරික ගත්ත කට්ටියට ඉතින් කියනකොට පොඩ්ඩක් වැඩිපුරත් එක්ක ලිහිල් කළා කියනවා. ඉතින් ඕකම තමයි මැදුම් ප්‍රතිපදාව. අනිකන් හුස්මම බලන්න එපා, නිකන් සිහියෙන් ඉඳලා බලන්නකෝ කියලා වගේ කියනවා. අනිකන් ප්‍රඥාව පොඩ්ඩක් කලවම් කරලා දෙනවා දෙනකොටම. මොකද නැත්තම් අරක බදාගත්තොත් ගලවන්න හරි අමාරුයි. මනේ මන් දන්නේ කොච්චර කිව්වත් ඇහෙන්නේ නැහැ. හැමදාම කියනවා සතිය පාසා කියනවා. කිව්වට ඇහෙන්නේ නැහැ. කවදාවත් ඇහෙන්නේ නැහැ. අර රැක ගන්න කැමති නැහැ. කඩලා බිඳලා දාලා යනවා. එතන එතන අවසන් කළා යනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ බ්‍රේන් වොෂ් කරනවා කියන එක ලේසි නෑ. අල්ලගත්තාට පස්සේ ඊට වැඩිය හොඳයි මුලින්ම දෙනකොට කියනවා මේ හුස්මම තියේයි, හුස්මත් තියේයි, ඒකත් හොඳයි. හැබැයි පොඩ්ඩක් බලන්නකො තව තව මොන මොනවා හරි තියෙන්න පුළුවන්. එහෙම අවුලක් නැතුව බලන්න පුළුවන් කියලා. ඉතින් මගේ ලෙඩක්ද මන්ද මම පොඩ්ඩක් ඉතින් ඔය වැඩිපුර අනිත් පැත්තට තමයි බර කළා කියන්නේ. දැන් සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් මෙහෙම කතා මේ මිනිසුන්ට කියලා හරියන්නේ නැහැ. මොකද මේගොල්ලෝ කොහොමත් මේ විදිහේ ප්‍රතිපදාවක යෙදිලා ඉන්න කට්ටියනේ. එතකොට ඒගොල්ලන්ට වෙනස් විදිහ කතාවක් තමයි කියන්න ඕනේ කියලා ඔන්න විදිහට යම් කිසි අදහසක් දෙනවා. එතකොට අපි බලන්න ඕනේ කාටද මේ ආමන්ත්‍රණය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වුණත් අන්න ආමන්ත්‍රණය කරන පිරිස අනුව සමහර විට වෙනස් වෙනවා. දැන් අපි දැකලා තියෙනවා ඉතින් ඔය ගොඩක් සූත්‍ර දේශනාවල අන්න සඳහන් කරනවා මේ විදිහේ ආනිසංස මොනවද. අපි හිතමු යම් කිසි විදියක අල්ප ආහාරයෙන් යැපීමක් ඔය වගේ දෙයක් මේ නිතර 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 කියනවා ඇහෙනවා. නිතර නිතර ඒ පිළිබඳ ඒකේ ආනිසංස ප්‍රකාශ කරනවා ඇහෙනවා. ඊට පස්සේ මේ විදියට පිණ්ඩපාතෙන් යැපීමක් පිළිබඳ අන්න ආනිසංස ප්‍රකාශ කරනවා. එතකොට ඒ වගේ සූත්‍ර දේශනා බර ගණනාවක් තියෙනවා. සෑහෙන දකින්න පුළුවන්. හැබැයි ඔන්න ඒ අතරේ දැන් මේ පිරිස සම්බන්ධ වෙච්ච ඉඳ දන්නව ඇති ගිය පාර කතා කරපු සූත්‍ර දේශනාවෙම තියුණදී අන්න ඒ අතරේ යම් කිසි විදිහක අරක දැඩි ලෙස අල්ලගත්ත කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබ වහන්සේට මිනිස්සු ගරු කරන්නේ මෙන්න මේව නිසා. මොනවද? ඔබ වහන්සේ මේ විදියට පිණ්ඩපාතයෙන් යැපෙනවා. ඔබ වහන්සේ මේ විදියට අල්ප ආහාරයෙන් යැපෙනවා. ඒ යැපෙනවා විතරක් නෙමෙයි ඒක ಗುಣ කියනවා. ඒක පිළිබඳ සතුට වෙනවා. කියලා ඔන්න ඔය විදිහට අන්න අනිත් පැත්ත මිරික ගත්ත එක්කෙනෙක් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ඕවා හින්දා නෙමෙයි මට මිනිස්සු නියමයට ගරු කරන්න. නියම ගරු කරන්න හේතු ඕවා නෙමේ. මොකද මම පිණ්ඩපාතෙත් යනවා තමයි. හැබැයි හිටපු ගමන් දාන ආරාධනා බාරගෙන සිටු ගෙවල් වලට මහ රජ ගෙවල් වලට ගිහිල්ලත් දානේ මම වළඳනවා. එහෙම වළඳන අවස්ථා තියෙනවා කියලා කියනවා. අන්න අර කියපු එක කඩලා දැලා අනිත් පැත්තක් පෙන්නනවා. ඊට පස්සේ කියනවා මොනවද? මම මේ අල්ප ආහාරයෙන් යැපෙනවා තමයි. හැබැයි සමහර වෙලාවට මේ විදියට පාත්‍රයක් පුරෝලා දානි වළඳන අවස්ථා තියෙනවා මම. මේ විදියට සම්පූර්ණ පාත්‍රයක් පුරෝලා දානි ගන්න අවස්ථා මම තියෙනවා. ගිලොන්න විදිහට ප්‍රකාශ කරනවා. එතකොට අර එක පැත්තක් මිරික ගත්ත කෙනෙක්ට අනිත් පැත්තේ අගය පෙන්වලා දීමක් වගේ. පාත්‍රයක් පුරෝලා දානි වළඳනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් ඔය නිකම් පාත්‍රෙන් 125ක් වුණත් වළඳ ගන්න හරි අමාරුයි. සෑහෙන ලොකු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකින්ද පාත්‍රයක් පුරවලා වළඳනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඉතින් එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මං සමහර දවසට මේ පාත්‍රේ පුරවලා දානි ගන්න පමණට ආහාර ගන්නවා. අන්න එකාන්තයක් අල්ලගෙන දඟලන කෙනෙක්ට තවාන්තයක් පෙන්වනවා. ඉතින් ඕකම තමයි මැද. බලන්න ඕනේ මේ ග්‍රහය එන්නේ මොන දිහාවෙන්ද. අන්න එතකොට එයාට කියනවා අන්න යම් කිසි දියක වෙන පැත්තක් පෙනලා දෙනවා. සමහරු ඇවිල්ලා වාඩි වෙලා දැන් ඒ සාමාන්‍ය කුටියක සක්මනක් තියෙනවනේ. සක්මනින්ද නිකන් අර තීරුවක් දිගට තියෙනවා පේනවා මේගොල්ලන්ට. ඉතින් පොඩ්ඩක් එබිලා බලනවා අනිත් පැත්ත අර තීරුව දිහා එබිලා බලනවා. බලලා කියනවා සයින්නාස මේකේ මේ මේ භික්ෂුන් වහන්සේලා කීනවක් වැඩ ඉන්නවද කියලා ඔන්නම අහනවා. ඉතින් ඔය අහන්නේ මොකෙන්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මං කියනවා මේ මං විතරයි ඉන්නේ මඩිනේ ඉඩ මදිනේ ඊළඟ වාර අපි තට්ටු දෙකට ගහන්න ඉන්නේ මේක. මේ තට්ටුවයි මේ වගේම තව තට්ටුවක් උඩට. අන්න ඒ වගේ කියන ගැටියට ඒ විදිහ උත්තරයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. අන්න ඕකම තමයි මේ මැදුම් ප්‍රතිපදා වෙන්නේ. එහෙම නැත්නම් අපි අර වෙන දේවල් අල්ලගෙන යම් කිසි දියක දඟලන තටමන ස්වභාවයක් තමයි හදාගන්නේ. අන්න එතකොට මේ දඟලුවට තැටමුවට ඒක ප්‍රයෝජනයක් නැහැ. අන්න උපයගත්ත දේ රැකගන්න තේරෙන්නේ නැහැ. එතකොට භාවනාව කියලා සමහර විට කෙනෙක් නිකන් අමුතු විකෘතියක් ආරූඪ කරගන්නවා. ඔය ඔය ඔකම තමයි තියෙන ලෙඩේ. අන්න විකෘතියක් ආරූඪ කරගන්නවා. අන්න නිකන් අමුතු විදියට ඇවිදින්න පටන් ගන්නවා. අමුතු විදියට හුස්ම ගන්න පටන් ගන්නවා. දැන් ඇවිදින එකයි හුස්ම ගන්න එකයි ඒවා පවා වෙනස් කරගන්නවා මේ තැනැත්තා. ඉතින් අන්න එහෙම විකෘතියක් හදාගෙන ඒකත් එක්තරා විදිහක තණ්හාවේම යම් කිසි පෙරලියක් තමයි. මොකක් හරි ඇඳගෙන දානාගෙන ඒකනේ ඕකනේ ඉතින් තියෙන. ඒ අන්තට්ටුවක් දාගන්න මොකක් හරි ගැළපෙනවයි කියලා හිතෙන එක දාගන්න. ඒක දාගෙන කල් ගෙවනවා. ඉතින් අන්න ප්‍රතිපදාවක් කියලා බැසගත්තට මොකද අන්තිමට අලුත් අන්තට්ටුවක් තමයි දාගෙන තියෙන්නේ. ඒකින්ද සාමාන්‍යයෙන් අන්න ස්වභාවික විදිහට ප්‍රകൃතිය නියම ප්‍රകൃතියක් තියෙන. ඒ ආකාරයෙන් හැසිරෙන්න පුළුවන් නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ක්‍රමී. යම් කිසි දියක ප්‍රകൃතියක් යම් කිසි දියක ස්වභාවික ආකාරයක්. ඒ ආකාරයට කටයුතු කරන ගමන් අන්න බලනවා සිහිය පිටවන්න. අන්න බලනවා ආඩි වෙලා ඉන්න අන්න බලන ඇවිදින්. ඉතින් ඔය අලුතෙන් එන කෙනෙක්ට නිතර මං කියනවා මේ ඇවිදින්න පුරුදු වෙන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මං මෙහෙ ආවේ. ඔය කඳ නැගගෙන ආවේ. ආයෙන ඇවිදින්න පුළුවන්. ඒකින්ද ඇවිදින්න පුරුදු වෙන්න ඕනේ නැහැ. වාඩි වෙලා ඉන්නත් තේරෙනවා. ඒව පුරුදු වෙන නෙමෙයි ආවේ. ආයේ වාඩි වෙලා ඇවිදින ගමන් සිහියක් පුරුදු කරන්න. සිහියක් පුරුදු කරන්න. කියලා ඔන්න ඔය විදිහට ආරාධනාවක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? මේ ඇවිල්ලා ඇවිදින්න පුරුදු වෙන්න හදනවා. වාඩි වෙලා ඉන්න විදිය පුරුදු වෙන්න හදනවා. කොහොමද හුස්ම මේම ගන්නද කොයි නාස් පුඩුවෙන්ද ගන්න ඕනි කියලා අහනවා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න මේ ප්‍රතිපදාවක් කියලා ඒකත් යම් කිසි විකෘතියක් ඔළුවේ නවා ගන්නවා. ඉතින් නැව්වට පස්සේ හරි අමාරුයි. එයාට ඒක තමයි ලෝකේ. එයාට ඒක තමයි ලෝකේ. එයා ඒකෙන් පිට ලෝකයක් දකින්න කැමති නෑ. තමුන්ගේ ස්වභාවික ක්‍රමයට එළඹෙන්න සමහර කෙනෙක් ඉන්නවා ගොඩාක් හිමිහිට වැඩ කළ පුරුදුයි. තව කෙනෙක් ඉන්න එයා ටිකක් වේගෙන් තමයි එයාගේ වැඩ කටයුතු. ওই විදිහට විවිධ කෙනෙක් ඉන්න පුළුවන්. විවිධ ක්‍රමයකට වැඩ කරන කට්ටිය ඉන්න පුළුවන්. එතකොට එන්නේ තමුන්ගේ නැචරල් රිද්ම් එක අඳුර ගන්න පුළුවන් නම් අන්න ඒකත් එක්ක අනේක හරි පහසුයි. ඔන්න මුලදී පොඩ්ඩක් ස්ලෝ කරලා බලන්න පුළුවන්. නමුත් ස්වභාවිකවම ගිහිල්ලා තමුන්ගේ අර ස්වභාවික වේගෙට වැටෙනවා. දැන් සමහර විට කෙනෙක් හිතනවා නිකන් බාහිර ස්වරූපෙම්ම දැක්ක ගමන් අයියෝ කිසි සිහියක් නැහැ. කිසිම ස්වභාවයක් නැහැ. මේ සිහිය පලාතක ගෑවිලා නැහැ වගේ කියලා හිතෙන්න පුළුවන්. සාමාන්‍ය වැඩි ඕනේ නැ මේ මගේ ස්වභාවය දැක්කත් කෙනෙක්ට එහෙම හිතනවා. මේ ඉතින් ඇත්තරම නැද දන්නේ නැහැ ඒක වෙනම කතාවක්. කොහොම හරි ඉතින් මේ ටිකක් වේගෙන් තමයි ගමන, වේගෙන් තමයි වැඩ කටයුතු. ඒක තමයි සාමාන්‍යයෙන් හැටි. ඉතින් ඒක වළක්වන්න බෑනේ. ඔය උපතෙන්ම වැඩිලා වූ අච්චුව ඔතන තියෙන්නේ. ඉතින් ඕක මකලා සුද්ධ කරලා හදනවා කියන්නේ සෙල්ලන්නේ නැහැ. ඊට වැඩි හොඳයි ඒක බාරගත්තා. මේ අඩුපාඩු ටික තියෙනවා. මේ අඩුපාඩු ටික තියෙනවා. මේ ස්වභාවය තමයි තියෙන්නේ. ආ ඒකත් එක්ක ගියාම හරි පහසුයි. හරි ළඟයි මේ ප්‍රතිපදාව. එහෙම නැත්නම් අලුතෙන් ඇවිදින්න පුරුදු වෙලා, වාඩි වෙලා ඉන්න පුරුදු වෙලා එනවා කියන්නේ සෑහෙන දුර ගමනක්. සෑහෙන වෙහෙසකාරී ගමනක්. ඉතින් ඔය වගේ දේක් පිළිබඳ කෙනෙක් කියනවා මේ බාහිර බැල්මෙන් පිට ස්වභාවයෙන් හොයන්න යන්න එපා. මොකද සමහරු ඉන්නවා වේගෙන් ඩ්‍රයිව් කරනවා. වේගෙන් ඩ්‍රයිව් කරනවා. හැබැයි පරිස්සමෙන් ඩ්‍රයිව් කරනවා. තව සමහරු ඉන්නවා හිමීට ඩ්‍රයිව් කරනවා. හැම වෙලේම හැප්පෙන හිමීට ඩ්‍රයිව් කරාට මොකද සෑහෙන ඇක්සිඩන්ට්ස් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. වේගෙන් ඩ්‍රයිව් කරලා කලාට පරිස්සමෙන් ඩ්‍රයිව් කරන කට්ටිය ඉන්නවා. හිමින් ඩ්‍රයිව් කරාට නිතර නිතර අනතුරු කරගන්න කට්ටියත් ඉන්නවා. ඉතින් ඕක තමයි වැඩේ. ඒකින්ද යම් කිසි තමුන්ගේ ස්වභාවික වේගෙන් ගියාම හරි පහසුයි. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? අර හිමින් ඩ්‍රයිව් කරාට මොකද සෑහෙන ඇක්සිඩන්ට්. අර විදිහේ අනතුරු හදිස්සි අනතුරුම තමයි තියෙන්නේ. ඉතින් අන්න යම් කිසි විදිහක නිවැරදි ක්‍රමයකට නිවැරදි ආකාරයෙන් තමුන්ගේ ස්වභාවික ආකාරයෙන් මේක පුරුදු කරගන්න තමයි තියෙන්නේ. ඒ පුරුදු කරනකොට පුරුදු කරනකොට කාලෙත් එක්ක අන්න තව තව ටික ටික මේක හොඳට ලං වෙලා පැහැදිලි වෙලා හුරු වෙලා හැදිලා එනවා. ඒකට යම්කිසි කාලයක් නැවත නැවත කළ යුතුයි. ඒකෙම නැවත නැවත යෙදිලා ඉඳිය යුතුයි. ඕනම ශිල්පයක අන්න අපි යෙදෙනකොට යෙදෙනකොටනේ ඒකේ හරි ආකාර අඳුනගන්නේ. ඒ වගේ මේ සිහියෙන් පටන් ගන්න. සිහියේ යම්කිසි වචන කීපයකින් අඳුනගෙන පටන් ගන්න. ඒ දැක්මම ප්‍රමාණවත්. ඒ වචන ටිකම ප්‍රමාණවත්. මොකද බුදුරජාණන් වහන්සේට උනත් ඒ දැක්ම පහළ වුණේ සෑහෙන දුරක් ගෙවාගෙන ගියාට පස්සේ. අන්න කල්පනා කරා මේ ගිහිල්ලා 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 අන්තිමට අර මැරෙන්නත් වැටිලා ජන්තම් බේරිලා අන්න මොකද්ද බෝ මැඩ මුල වාඩි වෙලා කරේ. අන්න ඕක තමයි මෙන්න මේ කඳු මුදුනක් වගේ. කඳු මුදුනක් වගේ මම අවදි. මගේ වටේට නොයෙකුත් හුලං, නොයෙකුත් කුණාටු, නොයෙකුත් දේවල් හමනවා. හැබැයි මේ කඳු මුදුන සැලෙන්නේ නැහැ. මේ කඳු මුදුන සැලෙන්නේ නැහැ. අනේ විදිහ අවදි භාවයක් තමයි හඳුනගත්තේ. මේ කුණාටු සැඩ කුණාටු තිබුණාට මොකද නොසැලෙන අවදි භාවයක්. කුණාටුවේ ඒට අලාගෙන යනවා, මෙහෙට අරගෙන යනවා, අරෙන් වදිනවා, මෙහෙන් වදිනවා. ඉතින් ඕකනේ ස්වභාවික කුණාටුවේ ස්වභාවය. හැබැයි මේ කුණාටුව ගැන අවදි. වෙන මුකුත් කරන්න ඕනේ නැහැ. ඒ අවදි භාවය. අන මාරේ ඇවිල්ලා නොයෙකුත් ආරාධනා කරනවා. කමක් නැහැ, අවදි. ඒකට දඟලන්නවත්, ඒකට සිප වැළඳ ගන්නවත් අවශ්‍ය නැහැ. අන්න ඒ ස්වභාවය තමයි නියම ස්වභාවය. අන්න ඔයකනි කියන්නේ අර රතන සූත්‍රෙත් කියන්නේ අර මහා ටැඹක් නගරෙක නගර දොරටුවක හිටවලා තියනවාද, අන්නේ ටැඹ මේ විදිහට හුළඟෙන් මේ පාෂාණ කණුවක් ගැන කියන්නේ මේ හුළඟෙන් එහෙට මෙහෙට හෙලවෙන්නේ නැහැ වගේ මෙන්න මේ තැනත්තගේ හිත හෙලවෙන්නේත් නැහැ. කුණාටු නැතුව නෙමෙයි, කුණාටු තියෙනවා. හැබැයි ඒ කුණාටු පිළිබඳ අවදි භාවයක් තියෙනවා. ඒ අවදි භාවය තමයි දිගට දිගට පවත්වන්න උත්සාහ කරන්නේ. ඒක අමුතු කතාවක්. තමුම්ම දියුණු කරගත යුතු ශිල්පයක්. ටිකෙන් ටික කළ බලන්න. වෙන කෙනෙක්ගේ මත පදනම් වෙන නම් එපා. වෙන කෙනෙක් කියන වචනේ අහලා මේක පටන් අරන් තමුන්ගේම ශිල්පයක් ඉගෙන ගන්න. තමුන්ගේම ශිල්පයක් අත්දැක ගන්න. ඒ විදිහට තමයි ප්‍රතිපදාව ඉදිරියට ආයුත්තේ. ගුරුවරයෙක් වුණත් බුදුරජාණන් වහන්සේ වුණත් යම් කිසි විදියක තමුන් මතම පදනම් වෙන්න දෙන්නේ නැහැ. විතක අපි අහලා තියෙන ඔය කට්ටියට එකක් අන කරනවා. එකක් කියනවා. එකක් කිව්වට මොකද බුදුරජාණන් වහන්සේ වෙන දෙයක් කරනවා කියලා. ඉතින් කියනවා බෑනේ ස්වාමීනි බලන්න ඔබ වහන්සේ අපිට මෙහෙම කියලා දැන් ගිහිල්ලා අනිත් එක් කරලා තියෙනවා. එහෙම තමයි. ඒක තමයි වැඩේ. අන්න මේ රජුරුවන්ගේ අඹවත්තේ රජුරුවන්ට කැපයි. බටපිටාවේ ඉන්න මිනිස්සුන්ට තමයි මේ අඹවල ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ අඹ ආරක්ෂා කරන්නේ වටපිටාවේ ඉන්න කට්ටියගෙන්. රජුරුවන්ගෙන් ආරක්ෂා කරන්නේ නැහැ. මොකද රජුරුවන්ගේ තමයි අඹවත්ත. ඉතින් එක්තරා විදිහක අර වෙනස් දෙයක් පිරිසට පෙන්නලා බුදුරජාණන් වහන්සේ අන්න තව පැත්තක් වෙනස් පැත්තක් කරනවා. අන්න මොකද අර ගුරුවරයා මත පදනම් වෙලා ඇති වුණොත් හරි අමාරුයි. ඒ වෙනුවට පොඩ්ඩක් යම් කිසි විදිහක විවෘත භාවයක් අන්න ඇති කරගන්න. තමුන් මත පදනම් වෙලා යන ගමනක් ඇති කරගන්න. ඒ විදිහේ ගුරුවරයා පිළිබඳ යම් කිසි සැක සංකා, ගුරුවරයා පිළිබඳ යම් කිසි විදියක දෙදරීම් වගේ ඒවා හොඳයි. අන්න කෙනෙක්ගේ ප්‍රතිපදාව වැඩෙන්. අර හාමුදුරු කෙනෙක් ගැන කියනවා මේ ස්වාමීන් වහන්සේ අන්න හැමදාම කියනවලු පිළිවෙලට දානේ වළඳන්න, පාත්‍රයේ දිහා බලාගෙන දානේ වළඳන්න, හෙමිහිට දානේ වළඳන්න කියලා කියනවලු. කිව්වට මොකද ඒ හාමුදුරු කන්න ගියාම හෙන වේගෙන් වළඳගෙන 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 යනවා. ඊට පස්සේ නිශ්ශබ්දව දානේ වළඳන්නකොට මොකද ඉබේම මේ ස්වාමීන් වහන්සේ දානේ වළඳනකොට ඔන්න සද්දෙකුත් එනවලු. ඉතින් ගෝලය ටිකට දරාගෙන ඉන්න බෑ බැරි තරම්. අන්න මොකද කරන්නේ මේ තරහයි. දැන් මේ අපිට මෙහෙම කියනවා, ඒ වුණාට හාමුදුරන්ගේ වැඩ මෙහෙමයි. ඉතින් අර කට්ටිය මොකද කරන්නේ? තමුන්ගේ පුණුව පැත්තක තියලා අර හාමුදුරු දිහා බලාගෙන ඉන්නවා. තරහෙන් පුපුර පුපුර බලාගෙන ඉන්නවා. කිසිම ප්‍රතිපදාවක් නැති කෙනෙක් කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් කාලෙත් එක්ක තේරුම් යනවා මේ කිව්වට මොකද. මේ ස්වාමීන් වහන්සේ නිවැරදි දේ අපිට පෙන්නුම් කරන්න උත්සාහ කරන්න මොකද අන්න යම් කිසි දියක අඩුපාඩු සහිතයි. ඒ අඩුපාඩු සහිත බවම තමයි මේ මනුෂ්‍යත්වය. එතකොට වටපිටාව දිහා බලලා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා බලන්න ගියොත් අන්න කවදාවත් තමුන්ට නිවනක් නම් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකින්ද තමුන් දිහා බලන්න. මම දානේ වළඳන්නේ කොහොමද කියලා බැලුවාම පහසුයි. මම සද්ද කරනවාද කියලා බැලුවාම පහසුයි. අන්න ඒ විදිහට තමයි මේ ගමන යා යුත්තේ. අන්න එතකොට මොකද වෙන්නේ? තමුන් මත පදනම් වෙච්ච ප්‍රතිපදාවක් ටික ටික ඇති වෙලා එනවා. එහෙම නැත්නම් අර වහල් හිමියා යටතේ ඉන්න වහල්ලු වගේ. ඒ විදිහේ ශාසනයක් නෙමෙයි මේක. රහල ඇතිනේ සාමාන්‍ය ඇමරිකාවේ එහෙම. ඒ වහල් සේවයට අරන් ගිය වහල්ලු පස්සේ කාලෙක නිදහස ලැබුවලු. මේ විදිහට යම් කිසි මතවාදී වෙනසකුත් එක්ක කාලෙත් එක්ක නිදහස ලැබුවලු. හැබැයි අර වහල්ලු විදිහට ජීවත් වෙලා සමහර කෙනෙක්ට අර නිදහස බාරගන්න හැකියාවක් ලැබිලා නැහැ. ස්වාමියා නැතිවීමේ හේතු කොටගෙනම ඒ වහල්ලු මියැදිලා තියෙනවා. ඒගොල්ලන්ට එහෙම කෙනෙක්ගේ නැතුව ජීවිතයක් පිළිබඳ අපේක්ෂාවක් නැහැ. අර යටත් වෙලා ඉඳලා 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 පුරුදු වෙලා අන්න තනියෙන් ජීවත් වීමක් කියන එක මහා බිය ජනකයි. ඒක ඇඟ සහලවන සුළුයි. ඉතින් අර මියදුනා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි කෙනෙක් මත පදනම් වුණොත් තියෙන පොඩි අවුලක් තියෙනවා. ඉතින් එහෙම පොඩි තියෙන්න ඕනේ. තනුන් තමුන් යම් කිසි දියක පරුෂ ගතියක් කියලා කියන්න පුළුවන්. ටිකක් නිකන් කියන දේ නාහන ගතියක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ එකක් තියෙන්න ඕනේ. කොච්චර කිව්වත් වෙනස් කරන්න බෑ. අර පොඩි කාලේ එහෙම වුණත් කියන්නේ මේක කෝවේ දාලා මකලා ගන්න ඕනේ, මුව වෙනස් කරන්න බෑ කියනවා. මන් දන්නේ මගෙත් එදා ඉඳලා තිබුණ එකක්. ඒක හරි අනුග්‍රහයකටම පිටලා තියෙනවා. එහෙම කියන දේ අහන ගතියක් ස්වභාවයක් තිවිලම නෑ. ඉතින් ඒකෙන් දමද කොහෙද මෙහෙම ඉන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ පැවිද්දක් කරන්න පුළුවන් වෙයිය. කියන දේ අහන ස්වභාවයම තමයි මේ පිට වැන්නලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක හොඳයි. මොකක් හරි දෙයක් එපා ගවුවොත් ඒකම කරනවා. ඉතින් ඕක තමයි එදා ඉඳලා තියුනේ. මේ අවුරුදු සමහර විට 7යි 8යි. අම්මෝ ඔය පයින්න දදන්නේ පයින්න එහෙම එපා කියනවා. ඉතින් මොකද කරන්නේ, වට පිට බලනකන් ඉඳලා එතනින්ම පයින්නවා. නැත්තම් ඒ වගේ උසකින්ම පයින්නවා. ඉතින් තියෙනවා සෑහෙන ආබාධ තියෙනවා. මූණ හරහාට මැහුම් හතරයි, අත පය අස්ති කැඩිලා උලුක් වෙලා දත් බඩට ගිහිල්ලා. ඉතින් ඔය වගේ සෑහෙන ලිස්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න කීම නහලා ගිහිල්ලා කරපු දේවල් තමයි ඉතින්. ඉතින් හොඳයි, හොඳ පාඩම්. දැන් තේරෙනවා පැන්නාම අමාරු වෙනවා, අතපය කැඩුනහම රිදෙනවා, මේ අස්ති බිඳුනහම එන වේදනාව නිකන් ආවට ගියාට දැනෙන වේදනාවක් වගේ නෙමෙයි කියලා ඔන්න තමුම්ම පාඩම ඉගෙන ගන්නවා. නැහැ එක්කෙනෙක් දවසක් මේ කවදාවත් නිකන් ගහකටවත් නැගලා නැති මං හිතන්නේ කෙනෙක් උඩකට නැගලා ගහක ලොකු වැඩක්. ඉතින් තව කෙනෙක් අහන මොකද අර මේ උඩට නැගලා වැටුණොත් තේරෙන්නේ අතපය කැඩුනහම රිදෙනවා කියලා, කමන්නේ ඔය ඉඳපු දෙ කියලා කියනවා. අන්න වැටුණොත් පළවෙනි පාරට හරි තේරෙන්න තියෙනවා මේ අස්ති බිඳුනහම මේ හරි අමාරුයි. ඇතුලෙන් අමුතු නිකන් වේදනාවක් එනවා. ඊට පස්සේ මාස ගණනාවක් අතපය වැඩ කරගන්නත් බැරුව යනවා. එහෙම අමාරුවක් තියෙනවා. අන්න ටික ටික තමුන්ට ස්වාධීන වෙන්න පුළුවන්. තමුන්ගේ නිවැරදි ප්‍රතිපදාව හඳුනගන්න පුළුවන්. එහෙම නැත්තම් මේක මේ අර දේවාගමක් විදිහට ගන්න එපා. මේ කාගවත් මත පදනම් වෙලා විශ්වාසයෙන් කටයුතු කිරීමක් නෙමෙයි. මුලදී විශ්වාසය දරාගන්න, ශ්‍රද්ධාව තියාගන්න. නමුත් ටික ටික ප්‍රතිපදාවකට යොමු වෙලා තමුන් ඒ හඳුන ගැනීම කළගත යුතුයි. තමුන් ඒ නිවැරදි භාවය හදාගත යුතුයි. ඒකනේ අර බුදුරජාණන් වහන්සේට අර අභීත වචනයක් අහන්න පුළුවන් උනේ. තමුන්ගේ ඒ මරණ මොහොතේදී අන්නේ රැස්වෙලා ඉන්න පිරිස දිහා බලලා අහනවා, කාගේවත් තියෙනවද මගේ ගැන අපේක්ෂාවක් තියෙනවද කියලා අහනවා. ඇව්වාම සෑහෙන පිරිසක් ඉඳියා කවුරුත් මුකුත් කිව්වේ නැහැ. එතකොට කියන ආනන්ද තියෙන විදිහක් නැහැ. මොකද මේගොල්ලෝ ප්‍රතිපදාව අඩපු කට්ටිය. එහෙම අපේක්ෂාවක් තියෙනවා නම් අනේ ශාස්ත්‍රඥ වහන්සේගේ වැඩේ හරියට වෙලා නැහැ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි ප්‍රකාශයක් කරනවා. අනේ මේ විදිහට ගුරුවරයා මතත් පදනමක් නැහැ. ටික ටික තමුන් ස්වාධීන වෙනවා. තමුන් අර ප්‍රතිපදාව හරියට අඳුන ගන්නවා. ඊළඟට අර විදිය වැරදි නිකන් ප්‍රතිපදා වැරදි මතවාද වල එළඹිලා ගත කිරීමත් අවශ්‍ය නැහැ. ටික ඒවත් අතහරිනවා. දැන් පහුගිය දවසක සුදු මහත්තයෙක් මේ භාවනා කරන්න ආපු කෙනෙක් අනේ මේ ඇවිල්ලා මගෙන් මේ විදිහ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? ස්වාමීන් වහන්ස මං හිතන්නේ කොහෙන් හරි මේ කටපාඩම් කරගෙන ආපු ප්‍රසිද්ධ ප්‍රශ්නයක් වෙන්න ඇති මේක. මොකද්ද මේ චොකලට් තියෙනවා මේසයක් තියෙනවා. ඔබ වහන්සේ එක චොකලට් එකක් අරන් කනවා. ඊට පස්සේ එක චොකලට් එකක් අහම තව චොකලට් එකක් කන්න ආසාවක් ඇති වෙනවා. එතකොට මොකද කරන්නේ ඔබ වහන්සේගේ? මොනවද ඔබ වහන්සේ දෙන උත්තරේ? කනවද නැද්ද කියලා ඔන්න ඔයදී ප්‍රශ්නයක් අහනවා. ඉතින් මං කිව්වා මම දෙවෙනි එකකුයි තුන්වෙනි එකකුයි දෙකක් කන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඊට පස්සේ අහනවා, අයියෝ ඒක හරි සෞතු වැඩක්. එතකොට මේ තණ්හාවට නේද, පෙරේතකමට නේද ඔය ආශිර්වාද කරන්නේ කියලා අහනවා. එතකොට මං කිව්වා ඔය චොකලට් වගේ දෙයක් ගැන ඔච්චර විඳවන්න හේතුවක් නැහැ. ඔක නිකන් අර ප්‍රතිපදාවත් නිකන් වැරදියට හරස් කරගෙන දැලිපී අමෝරගෙන වගේ මේ වැඩක් නැති ඒවා කල්පනා කර කර ඒවට කාලය වැය කර කර ඒවා පිළිබඳ සාකච්ඡා කර කර එහෙම ඇවිදිනවා. අර අපරාධය අර සිහිය පිටවන්න තියෙන වෙලාව. තමුන්ගේ මේ මේ භාවනාවක් කරගෙන තියෙන වෙලාව. උංගා දෙවනි ජොයිට් ඔෆ් චොකලට් එකයි තුන්වෙනි එකයි දෙකක් කන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි වැඩි. ඒක තමයි මගේ ක්‍රමේ. කියන මං කිව්වා. ඉතින් මිනිස්සයා පොඩ්ඩයි ඉතින් හිතත් නිකන් කනගාටුවක් ඇති වෙන්නේ නැති. මේ මාමුදුරු කෙනෙක් එක්කනේ මම මේ කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ওই වගේ දේවල් තමයි කටීර ප්‍රශ්න. මස් මාළු කෑම හොඳද නැත්ද? බොහන්සේක අනුමත කරනවද නැද්ද? කාලා බඩ පිරනවද කියලා ඇහුවොත් ආ බඩ නම් පිරනවා තමයි. ආ බඩ පිරුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ඇහුවොත් ඔන්න වඩ පිට බලනවා. නොවැඩ පිට බලනවා. ඉතින් ඔය වගේ එක්ස්කියුසස් ගොඩාක් තියෙන්න පුළුවන්. අර විදියට ප්‍රතිපදාව කඩන කෙනෙක් මේ චොකලට් එකක් කෑවා කියලා එච්චර මොකද්ද ඔගේ ප්‍රශ්නේ? මෙච්චර මේ සීලයක් රැකගෙන මෙච්චර මේ විදියේ පැවිද්දක් කරගෙන ඉන්නවා නම් ඔය හිතටත් මොන හරි දෙයක් දෙන්න බෑ අප්පා. චොකලට් එකක් කියලා ලව් එකෙන් ඇපිලා ඉන්නවනේ ඒක ලොකු ජයග්‍රහණයක් නේ. ඒ වගේ ඔයාලක් ගන්න හොඳ නෑ අනේ. මෙන්න චොකලට් එකක් ආපන්, දෙකක් ආපන්, තුනක් ආපන්. කාලා ඉඳහන් කියලා දුන්නාම හරි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඔය චොකලට් එක වළක්වනවා ඊට පස්සේ ගිහිල්ලා අන්තිමට සිවුරුත් අරගෙන ගිහිල්ලා මයි තුනේටම ගිහිල්ලා තමයි නතර වෙන්නේ. අනේ ඒව රැකගෙන ඉන්නවා. පොඩි නිකන් අර බල්ලෙට් උනත් අර නිකන් ට්‍රේන් කරනකොට අර පොඩි නිකන් අර විසිල්ලයක් වගේ ගහලා මොනවා හරි කටට දානවනේ. එහෙම නෙවුව ට්‍රේන් කරන්නේ. ආ හොඳයි පුතා, ගුඩ් බෝයි ගුඩ් බෝයි කියලා ඔන්න මොනවා හරි දෙයක් දෙනවා, පොඩි දෙයක්. ආපහු ට්‍රේන් කරනවා, ආපහු ගුඩ් බෝයි ගුඩ් බෝයි කියලා මේ දෙනවා. ඒක තමයි වැඩේ. එහෙම නැතුව ඔක්කොම බලක්කගෙන ඉන්න ගියොත් අන්තිමට කරන වැඩෙත් නැහැ. අර චොකලට්ත් කහලා අන්තිමට චොකලට් විතරක් කහලා නතර වුණොත් ඇති. එහෙම නතර වෙන්නේ නැහැ. කාගෙන යනවා, මුළු ලෝකෙම කාගෙන යනවා. ඒක තමයි වැඩේ. අන්න අර ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් යම්කිසි සමබරතාවයක් හදාගත යුතුයි. අර හාමුදු කෙනෙක් සිවුරු අරින්න කල්පනාවලු. ඊට පස්සේ ගුරුන්නාන්සය ඇහුවලු, දැන් සිවුරු ඇරලා මොකද කරන්නේ කියලා කිව්වලු. ඊට පස්සේ කල්පනා කරලා හොඳට කිව්වලු, දැන් මම එහෙනම් ඩෙනිම් කලිසමක් ගහගන්න. ටී-ෂර්ට් එකකුත් අඳිනවා. ඇඳලා මේ ආරන්නේ තියෙන පාර කෙරෝලේ තියෙනවනේ ටවුන් එක. ඒ ටවුන් එකට මං ඇවිදගෙන යනවා කවලු. ඊට පස්සේ ඇවිදගෙන ගිහිල්ලා මම කනවා ෆ්‍රයිඩ් රයිස් එකක්. නෑ, එක නූඩල්ස් එකක් කනවායි. දැන් මේ තායිලන්තේ නූඩල්ස් එකක් කනවා. නෑ, නූඩල්ස් එකක් කනවා. ෆ්‍රයිඩ් රයිස් වලට වැඩි නූඩල්ස් එකක් හොඳයි. ආ කාලා. හරිනේ, දැන් වාට පිට බලනවා. දැන් නූඩල්ස් එක කාලා මොකද කරන්නේ කියලා. ඕකෙන් ඔය පිටපයින්කන් විතරයි, සිගුර දමලා ගහලා යනකන් විතරයි ඔය හදිස්සියේ තියෙන්නේ. ඊට පස්සේ අර නූඩල්ස් එක කෑවට පස්සේ පස්සෙන් මතු වෙනවා. ඇත්තටම දැන් මොකද කරන්නේ? අනේ අපි හරි දක්ෂයි. අපි මේ ලැබිලා තියෙන දේ බිඳලා යන්න. බිඳලා ගිහිල්ලා අන්තිමට මොකද්ද කරන්නේ කියලා ඇහුවොත් ඇත්තටම කල්පනා ඇයි මොකටද මේ මෙච්චර මේ කඩාගෙන ආවේ? මොකද්ද මේ තිබුණු ප්‍රශ්නේ? නෑ ආවහො යන්නත් බෑ කියලා ඔන්න විදිහ දෙයක් තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. තමුන් පිළිබඳ කලකිරීමක්, වටපිටාව පිළිබඳ කලකිරීමක්, ලෝකෙ පිළිබඳ කලකිරීමක්. ඔය අනකුලප්පුව නෑ. ගඩාගෙන ගිහිල්ලා ඩෙනිම ගාගෙන ටී-ෂර්ට් එකක් ඇඳගෙන අර හොඳට ජොලිය ගිහිල්ලා සල්ලි කීයක් හරි සාක්කුවෙන් අරගෙන නූඩල්ස්යක් අරගෙන කාලා ඉවරුණාට පස්සේ කල්පනා කරනවා ඇත්තටම දැන් මොකද කරන්නේ? අන්න එතකොට කල්පනා වෙන අපරාධ ඉන්දියා නම් හොඳයි. ඒක තමයි වැඩේ. අන්න ওই විදිහේ මුලාවක් අපිව අරගෙන යනවා නිතර නිතර. ඒකින්ද චොකලට් එකක් හරි කමන්නේ නැහැ. දෙවෙනි චොකලට් එක හරි කාලා කමක් නැහැ. තුන්වෙනි චොකලට් එක කාලා හරි කමක් නැහැ. තමුන් ගැනත් මොකක් හරි යම් කිසි විදියක අනුකම්පාවක් තියෙන්න ඕනේ. මුළු ලෝකෙටම අනුකම්පා කරත් වැඩක් නැහැ. තමුන්ට අනුකම්පාවක් හඳුනන්නේ නැත්තම් වැඩන්නේ. එහෙම හරියන්නේ. ඒ වෙනුවට අන්න පොඩ්ඩක් තමුන් ගැන අනුකම්පාවක් හදාගන්න. ඒක අවුලක් නැහැ. ඒ පොඩි අනුග්‍රහයක් කරාට අවුලක් නැහැ. මම මෙච්චර මේ අමාරුවෙන් මේ ටික කරගෙන යනවා. ආයකට රිවෝඩ් එකක් විදිහට අන්න පොඩි ටොපියක් චොකලට් එකක් ලැබුණාට පහඩුවක් නැහැ. එහෙම අවුලක් නැහැ. තියන්නේ විදිහේ ප්‍රතිපදාවක් තමයි මැදට බර. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අර අන්තයකට ඇදිලා ඇදිලා ගිහිල්ලා අන්තිමට කඩාගෙන යනකොට යන්නේ එහා කෙළවරේ ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඒ වෙනුවට යම් කිසි විදියක මැදකට සාපේක්ෂ මැදකට එීමක් පිළිබඳ තමයි මේ ආරාධනාව. දැන් අපි බලමු දැන් බටහිර ලෝකෙ දිහා බැලුවොත් අන්න ලොකු සැප සම්පත් හොයාගෙන ගිහපු කට්ටිය තමයි ඉන්නේ. ඈ හොයාගෙන ගිහිල්ලා 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 ඒ භෞතික දේවල් පස්සේ එළවගෙන ගිහිල්ලා 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 ඒගොල්ලෝ ඒවා ලං කරගත්තට පස්සේ මොකද වුනේ? අන්න ලං කරගෙන බැලුවාම මේක මේ ඇත්තටම ඇති දෙයක් නැහැ. ඊට පස්සේ දැන් කල්පනා කරනවා mental health matters, kindness, compassion කිය කිය. ඔන්න දැන් random act of kindness කියලා. ඔන්න දැන් පාරේ ගිය කවුරු හරි ඉන්න කෙනෙක්ට ගිහිල්ලා වීසා එකක් දීලා ඒ එක්කෙනාගේ මූණේ වෙන වෙනස්කම ඒ විදිය දෙයක් දුන්නාම මගේ හිතේ ඇති වෙන සතුට ගැන කතා කරනවා. අර විදියට සත්තුන්ට අනුකම්පා කරන්න, සත්තුන්ව ඒ විදියට ආරක්ෂා කරන්න කතා කරනවා. වනාන්තර වලට අනුකම්පා කරන්න, වනාන්තර බේර ගන්න කතා කරන. අර කාගෙන ගාගෙන ගියපු යෝ කාගෙන කාගෙන ගිහිල්ලා අන්න කාලා කාලා බැලුවාම ඇති දෙයක් නැහැ. එතකොට සාමාන්‍ය සෑහෙන පිරිසක් අන්න තමුන්ගේ ගුණ ධර්මයක් ගැන, යම් කිසි ගුණාංග ගැන, මනුස්ස ගුණාංග ගැන, මේ විදිහේ මේ මානසික සෞඛ්‍ය ගැන අවධානයක් තියෙන පිරිස ඉන්නවා. එක්තරා විදිහක අර කරණීය මෙත සූත්‍රය අපි අහලා තියෙන්නේ නිකන් ලක්ෂණ ටිකක්. අන්න ඒ ලක්ෂණ ටිකක් ටිකක් ලං කරගෙන තියෙනවා. කෙලින් කියන දේ කියනවා, අයි පස්සේ මුකුත් ඇරියස් තියාගෙන ඉන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට කරුණාවෙන් කතා බහ කරනවා, විවේකීව කතා බහ කරනවා. ඔන්න ඔය විදිහට අමුතු අමුතු ගුණ ටිකක් ලං කරගෙන තියෙනවා. කොහෙන් ආවද, කොහොම හොයාගත්තද කියලා දන්නේ නැහැ. එක අතකට අන්න මේ ධර්මයට ළඟයි. මෙහි ගැට්ටිය මොකද කරන්නේ? මෙහි ගැට්ටිය අන්න කුකක කන් ඉරිසියා කන් ඔය ඔක්කොම හිත තුර දරාගෙන ඉන්න ගමන් අන්න බණක් කතා කරනවා, සිල්පද කතා කරනවා. අරගොල්ල මොකද කරන්නේ? සිල්පද කඩාගෙන ගිහිල්ලා ගිහිල්ලා තියෙනේ ඔක්කොම කාගෙන ගිහිල්ලා 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 අන්තිමට ඇවිල්ලා නැතර වෙලා තියෙන්නේ කොහෙද? අන්තිමට කියනවා මේ විදිහේ ගුණ ධර්ම කියන ඒවා වටිනවා. මේ විදිහට විවෘත ස්වභාවයක් වටිනවා, මේ විදිහට අවංක ස්වභාවයක් වටිනවා, මේ විදිහට යම් යම් ශිල්පද ගැනත් කතා කරනවා. සමහර නොදකින දේවලුත් තියෙනවා. නමුත් අන්න සමහර ඒවා කියන මේ වගේ දේවල් හොඳ නැහැ, මේ විදිහට කටයුතු කිරීම හොඳ නැහැ කියලා. ඔන්න විදිහට අමුතු ගුණාංග ගැන කතා කරනවා. සාමාන්‍ය පිරිසක් හැමදෙනාම කියලා මම කියන්නේ නැහැ. මෙහෙත් ඉතින් යම් කිසි සුළු පිරිසක් හරි ඉන්නවනේ ගුණ ධර්මයක් ගැන අපේක්ෂාවක් තියෙන පිරිස්. ඒ වගේ තමයි අරහෙ මීට වැඩිය ප්‍රපිරිසක් ඒ වගේ කටයුතු කරනවා කියන අදහස තියෙන්නේ. ඒවා පිළිබඳ අපේක්ෂාවක් නැති වුණත් අන්න යම් කිසි විදියක කටයුතු කිරීමක් කරනවා. ඒගොල්ලන්ගේ ස්වභාවයෙන් මේ දේවල් ඇවිල්ලා තියෙනවා. අන්න ගනුදෙනු කරලා බලන්න පුළුවන්. සාමාන්‍ය ෆොරින් කම්පැනි එකක එහෙම වැඩ කරපු කෙනෙක් උනත් තේරෙනවා අන්න කොච්චර පොලිටික්ස් වලින් එහෙම සෑහෙන වෙනසක් තියෙනවා. නැත්තුවාම නෙමෙයි, ඒ උනාට සාපේක්ෂව සෑහෙන හොඳ ගතියක් තියෙනවා. පහසුවෙන් වැඩ කරන්න ඕනේ ගතියක් තියෙනවා. අන්න මේ කම්පැනි එක වැඩ කරාම ඒ කම්පැනි එක වැඩි කරාම අතර වෙනස හඳුන ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට කාගෙන කාගෙන හොයාගෙන හොයාගෙන ගියපු කට්ටියත් කරකිලා යම් කිසි විදියක මොකද්ද මේ නියම වටිනකම්, මොනවටද නියම වටිනකම් දී යුත්තේ කියන තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ පරිවර්තනයක් තමයි අපි තුලත් වෙන්න ඕනේ. ටිකෙන් ටික ටිකෙන් ටික නිවැරදි දිහාව, නිවැරදි බර තැබිය යුතු තැන අපි හඳුන ගන්නවා. ඒක සඳහා අවශ්‍ය අංග උපාංග ටික තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ. මේ විදිහට විවිධ පැති වලින් කොටස් 8කට කඩලා පෙන්නනවා. එතන මේ එකම සුප් එක තමයි ඔය තියෙන්නේ. කෑලි 8කට කඩලා පෙන්නුවාට වෙන් කරලා ගන්න අමාරුයි. ඒ වෙනුවට එකම සුප් එක. සමහර විට පටන් ගන්නකොට බඩ යන, ලේ බඩ යන සුප් එකක් වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් ටික ටික හඳුන ගන්නවා මේ මේකේ අඩුපාඩු තියෙනවා. ආ මේ මේ ගම්බිරිස් වැඩි. ආ එහෙනම් මොකක් හරි එකකට කරන්න වෙනවා. ආ ලුණු වැඩි. ඒකට මොකක් හරි කරන්න වෙනවා. එතකොට අර ලේ බඩ යන ගානට තියෙන සුප් එකක් ටික 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 රසවත් හානියක් නැති විස නැති සුප් එකක් බවට පරිවර්තනය කරන ගමනක් මේ කියන්නේ. එතකොට ඒක දවසක දෙකක ගමනක් නොවේ. ටිකෙන් ටික ටිකෙන් ටික අන්න අර විදිහේ විවෘත ස්වභාවයක්, තමුන් ගැන අනුකම්පාවක්, වටපිටාවට කරදරයක් ආපදාවක් නොකිරීමක් වගේ දෙයක් ටිකෙන් ටික ලං කරගන්න උත්සාහ කරනවා. එහෙම කරන කෙනෙක්ට තේරෙනවා අන්න මගේ පරණ කර්ම උනත් ක්‍රියාත්මක වෙන විදිය, කර්ම ශක්තිය උනත් කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ. සමහර විට සිදුවීම් දෙක තුන එක වෙලාවෙ ගැළපිලා එනවා. අර නිකන් ඇවිල්ලා නිකන් අර ප්ලෑන් කරලා ගහනවා වගේ එකට වැටෙන්නේ තුන හතරක් වැදිලා වැදිලා බිමටම වැටෙනවා. වැදිලා කල්පනා කරනවා මොකද්ද මේ උනේ කියන ගානට අන්න වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඕකම තමයි ප්‍රතිපදාව. ටිකෙන් ටික තේරෙනවා තමුන් යම් කිසි දෙයක් අතීතයේ හොඳ දෙයක් කරාද ඒ දේවල් මතක් වුණාම, ඒ ගුණධර්ම මතක් වුණාම අන්න ඒක පිළිබඳ හිතට සතුටක් විවේකයක් මතුවලා එනවා. නරක අකටයුතුකම් කරාද ඒව මතක් වෙනකොට හිතට වෙහෙසක් පීඩාවක් මතුවලා එනවා. අන්න කර්මය යම් කිසි විදිහකට ක්‍රියාත්මක වෙනවා දකින්න පුළුවන් මේ හිත තුලින්. බාහිරෙන් ගැළපිලා එනවා දවසක. නමුත් අර වෙහෙස පීඩාව තුලින්ම දකින්න පුළුවන් හොඳ දේවල්, නිවැරදි දේවල් කරපු එක හිතට ප්‍රියක් සතුටක් දනවද්දී අර විදිහට අප්‍රියමනාප දේවල් දුකක් වෙහෙසක් දනවනවා. ඒකම තමයි කර්මයේ ක්‍රියාත්මක වීම. ඔය දේ නැවත නැවත අත්දකින්න පුළුවන්. තමුගේ කර්ම ශක්තියින් තියෙන්නේ මොන මොන පැතිවලින්ද, කොයි විදිහටද ඒවට ඉබේ මැදිලා යන්නේ සමහර වෙලාවට කියලා අන්න දැක ගන්න පුළුවනි. දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේ ප්‍රතිපදාව කරන්න බෑ. මොකද්ද හේතුව? මම පිළිකා රෝගී. මට ඒකෙන් ද ඒ වැඩ කටයුතු හින්දා මේකක වෙදෙන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එක්තරා විදිහක හොඳ නැහැ අප්පා එහෙම අහන්න. මං ඉතින් ඇහුවා දැන් ඔය පළවෙනි පිළිකාවද එකපාරට තේරුණේ නැහැ මොකද්ද මේ හුවේ කියලා. මං ආවා ඔය පළවෙනි පිළිකාව කියලා හිතනවාද? නෑ ඔය පළවෙනි පිළිකාව නෙමෙයි. ඒ වෙනුවට ඔය වගේ පිළිකා දස දහස් ගණනක් ওই විදිහටම පහු කරගෙන ඉන්නේ නැති, ওই විදිහටම කෙඳිරි ගන්න නැති, ওই විදිහටම යම්කිසි මේ ප්‍රතිපදාවෙන් ඔය දෙන්න ඕවා හේතු කාරණා කරගන්න ඇති. ඒක තමයි සංසාර ගමන. අර මොන දේ තිබුණත් ඒකේ නිවැරදි ප්‍රශ්නේ දකින්නේ නැහැ. ඒ වෙනුවට ඊට අමතර අතරමැද තියෙන මොකක් හරි හේතු කාරණාව ගැන හැර දක්වනවා. අර සින්දුවක උනත් තියෙන්නේ නේද? සුරාසොණ්ඩෙක් ගිරිකුලකින් විසිවි මහ පොළොවට පාවියෙද්දී ගත දැවටෙන මේ සීත සුළං රැල් අහෝ සැපයි කීවලු. චෝකතයි වැඩේ. අර අතරමැද පාවෙලා යන ටිකේ හැරි බලනවා ෂහ මරු හුලඟප්පා කියලා වැඩක් නැහැ. ඉතින් ඔකතයි වැඩේ. ඒ වෙනුවට පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් මේකම ඇති මට මේ ප්‍රතිපදාවකේ දෙන්න. මේක පළවෙනි පිළිකා වෙන්න බෑ. මේ විදිහට අනන්තවත් පිළිකා රෝගෙන් පීඩා විඳලා ඇති. අනේ ඒකම ප්‍රමාණවත් කෙනෙක්ට උත්සාහයක් උනන්දුවක් ඇති කරගන්න. එහෙම නැත්නම් ඉතින් කල් දානවා නම් ඉතින් ඔයගේ හේතු කාරණා දහසක් හොයාගන්න පුළුවනි. නමුත් යෙදෙනවා නම් ඒ කෙනාට ඒකම හේතුව වෙනවා, ඒකම නැකත වෙනවා. අර කියන්නේ අර නිකන් බුදුරජාණන් වහන්සේ නැකත් බලනවානේ. මොකක් හරි වැඩක් කරන් ගියාම නැකත් බලනවා. මේ ප්‍රතිවදාවට යෙදෙන්න මම එනවා මේ දවසේ කියලා එනවා. පැවිදි වෙනවා නම් මං අවුරුදු 20කින් පැවිදි වෙනවා. කවුද කියලා කිව්වලු ආයතනේ ලොක්කට මම මේ පැවිදි වෙන්න යන හිතා ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු අනේ හොඳයි මම තා අවුරුදු 20කින් පැවිදි වෙනවා කිව්වලු. නැකත් බලනවා මේ විදිහට කටයුතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා නැකත් බලන මෝඩයාට නැකත ඉක්මෙලා යනවා. අවස්ථාව ඉක්මෙලා යනවා නැකත් බලන මෝඩයාට කියලා තමයි කියන්නේ. නැකත් බලන මෝඩයාට අවස්ථාව ඉක්මෙනවා. උනන්දුව ප්‍රයෝජනේ අවස්ථාව දන්න කෙනාට එයම නැකත වෙනවා කියලා තමයි කියන්නේ. අර විදියට නැකත් බල බල කල් මරණ මෝඩයාට නැකත ඉක්මොල යනවා. උනන්දුවක් උත්සාහයක් තියනවා නම් ප්‍රයෝජනේ සලකනවා නම් ඒකම තමයි නැකත. අන්න කරනවා නම් මේ අද තමයි ප්‍රතිපදාව තියෙන්නේ. කරනවා නම් මමම තමයි කරන්න ඕනේ. කරනවා නම් මෙතන කරන්න ඕනේ. එකයි කියන්නේ අන්න හිත පිරිසුදු කෙනෙක්ට හැම වෙලේම උතුරුඵල නැකතක්. යෙදෙන යෙදෙන වැඩි හරියනවා මොකද හිත පිරිසුදුයි. අත ගහන ගහන වැඩි පණේනවා මොකද හිත පිරිසුදුයි. සීල් රකින්න කැමැත්තාට හැමදාම පොය දවසක්. සතිමත් තැනැත්තාට හැම වෙලේම වත් පිරෙනවා. අන්න ඒ අවස්ථාවේදී යෙදිලා කටයුතු කරනවා නම් ඒකම ඇතිවත. සිල් රකින්න අපේක්ෂාවක් තියෙනවා නම් හැමදාම පොය දවසක් වගේ තමයි. හිත පිරිසුදු නම් හැමදාම නැකත්. ඉතින් ඔන්න ඒ විදිහේ අමුතු කතාවක් තමයි මේ කියන්නේ. ඒක තේරුම් ගන්න ටිකක් ටිකක් යෙදිලා බලන්න මේ මොන තරම් හේතු කාරණා පිදිරිපත් කරනවද, කල් මරනවද, එක එක අදහස් ඉදිරිපත් කරමින් කාලය ගත කරනවාද කියලා. නමුත් යෙදුනොත් අන්න එතනතර මේ වෙලාවේ ඒ අවස්ථාවේදී යෙදිලා ඒකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒවම නැකත වෙලා ඒ කටයුතු කරගන්න පුළුවන්. නැන්න ටිකෙන් ටිකෙන් උත්සාහ කළ බලන්න ඕනේ කොහොමද මම මේ විවිධ කාරණා ඉදිරියෙන් තියලා මේක කල් දදා ඉන්නේ, මේ විදියට අමතක කරමින් ඉන්නේ, මේ විදියට පස්සට පහු කරන්නේ. අන්න යෙදෙනවා නම් මේ ප්‍රතිපදාව දැන්ටත් ප්‍රකෘති, දැන්ටත් සජීවි, මේ යෙදෙන යෙදෙන අවස්ථාවේ ඒක දැන හඳුන ගන්න පුළුවන්. ඉතින් එවැනි උත්සාහයක් සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අප ගැන අනුකම්පාවෙන් පවත්වාගෙන යන ධර්ම දේශනා වැඩසටහනේ අද දින පැවැත්වු ඉතා කාලෝචිත ධර්ම දේශනාව වෙනුවෙන් ඔබ වහන්සේගේ දෙපා නැමද ගෞරවනීය කෘතඥතාවයේ පින්දීමෙන් පුද කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු. නිරෝෂ සභාවට කාලය දෙනවද?
කාට හරි සම්බන්ධයෙන්, අද දේශනාව සම්බන්ධයෙන් හරි උන්වහන්සේට එනම ප්‍රශ්නක් ඉදිරිපත් කරන්න ඕන නම් මේ වෙලාව අවස්ථාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් පාලි මහත්මයාට පුළුවන් ස්වාමීන් වහන්සේ වන්දනා කරලා අද දවසේ වැඩසටහන අවසන් කිරීමට. ප්‍රශ්න නැහැ වගේ උදේ. එහෙනම් අපි අද දවසේට අවසන් කරමු නේද?
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සිලිස නිච්ඡං වන්දා අපජායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයිරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේ වච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු.
සුපත්තේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.